తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స వెతర సమయం దినటම අදවසේදී අපි අධිචිත්ත සික්ඛා පාඩම් මාලාවෙහි තවත් එක් පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊගිය දවසේ අපි ද්විතිය අධ්‍යයනයේ කියන මාතෘකාව කතා කරලා අවසන් කරා. අද අපිට තියෙන්නේ තෘතිය අධ්‍යයනයේ ඉදවීමත් තෘතිය අධ්‍යයනයේ පිළිමද සාකච්ඡා කරන්න. ඒක සම්පූර්ණ ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නමුත් අපිට යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රථම අධ්‍යයනයේ උපදවපු කෙනා ප්‍රථම ධ්‍යානයේ වශීභාවයට පත් කරලා මේ ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඔහුට හෝ ඇයට ඒකේ දුර්වල භාවයක් වැටහෙන්නට පටන් ගන්නවා. දුර්වල භාවය. ඒ දුර්වල භාවයේ පිහිටන්නේ ඒකේ තියෙන ඕලාරික අංග නිසා. ඒ තමයි විතක්කේ විචාර කියන ඕලාරික අංග දෙක වැටහෙනවා. ඒකෙදී ඒ දෙක පැවතීම නිසා ප්‍රථම ධ්‍යානය ඉක්මනින් බිඳිය හැකි දුර්වල ධ්‍යානයක් ලෙස වැටෙනවා. ඒ වගේම විතක්ක විචාර දෙන්න කාමච්ඡන්දේට නීවරණයන්ට බොහොම කිට්ටුයි. විශේෂයෙන් විතරකේ කාමච්ඡන්දේට ව්‍යාපාදයට හිම බොහොම කිට්ටුයි. ඒ නිසා ආසන්න පච්චත්තික, ඒ කියන්නේ සතුරන්ට ආසන්න ධ්‍යානයක් තමයි මේ ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රථම ධ්‍යාන ඉක්මවලා ඒ කෙරෙහි තියෙන ආසාව දුරු කරලා ඉහළ ධ්‍යානයකට ප්‍රණීත ශාන්තාංග තියෙන නැත්තම් ශාන්ත වූ අංගයන් තියෙන ධ්‍යානයකට යා උත්සාහවත් වුණා. ඊට පස්සේ ද්විතිය ධ්‍යානය අධිගමනය කරන්නට යෙදුණා. ඊට පස්සේ ඒ ද්විතිය ධ්‍යානයත් නැවත වශී කරන්නට වුණේ ප්‍රථම ධ්‍යානයේ වටේ. අර වගේ ආවජ්ජන, වුට්ටහන, සමාපජ්ජන, අදිත්තහන, පච්චවෙක්කන කියන වශී භාවයන් පහෙන් වශී කරලා ඊළඟ නැවත ද්විතිය ධ්‍යානය ප්‍රත්‍යවේක්ෂා කරමින් යනකොට ද්විතිය ධ්‍යානයේහි ඕලාරික අංගයක් වැටහෙනවා. ඒ තමයි ප්‍රීතිය. ප්‍රීතිය තමයි තෘතිය ධ්‍යානයට යන තියෙන බාධකය. එතකොට ප්‍රීතිය කියන එක මොකද හේතුව? ඒක සිත පුම්බවන, සිත උද්‍යෝගයට පත් කරන, සිත ඔසවා තබන්නා වූ ධර්මයක්. මේක ගැඹුරු සමාධියට පොඩ්ඩක් බාධකයි. මොකද ගැඹුරු සමාධිය කියලා කියන්නේ නිශ්චල භාවයක්, බලාපොරොත්තු වීම, ස්ටිල්නස්. එතකොට ප්‍රීතියෙන් කරන මේ ඔදගැන්වීම, ප්‍රීතියෙන් කරන මේ පිම්බවීම, ප්‍රීතියෙන් කරන මේ වැඩවීම කියන එක බාධකයක් වෙනවා සමාධියට. ඊළඟට චතුර්ථ අධ්‍යයනයට එනකොට සුඛේ භාදකයක් වෙනවා. ඒ ආස්වාද කිරීම කියන එක. එතනදී උපේක්ෂක භාවය ඊට වඩා ශාන්තයි. මේ විදිහට තමන්ගේ අධිගමනයේ උපකාරය වෙච්ච ඒ ධ්‍යානාංගයෝ ඉහළ 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 සමාධි වලට යනකොට බාධක භවට පත් වෙලා ඒවා හිමින් හිමින් ඉවත් කරන්නට ඕනේ. ඉතින් ඒ විදිහට ද්විතීයික ධ්‍යානයේ දැන් වශී භාවය ඇති කරගෙන සමවැදිලා ඒකේ ආවර්ජනා කරනකොට, ඒ ප්‍රත්‍යවේක්ෂා සිද්ධ කරනකොට ඒකෙ තියෙන ප්‍රීතිය ඕලාරික අංගයක් ලෙස වැටහෙන්න පටන් ගන්නවා. සුඛේ සහ ඒකාග්‍රතාවයේ කියන දෙක ඊටාම ශාන්ත අංග ලෙස වැටහෙනවා. ඊට පස්සේ ඔහු කල්පනා කරනවා සුඛේ සහ ඒකාග්‍රතාවයේ පමණක් තියෙන ඉහළ ධ්‍යානයක් තියෙනවා නම් ඒ තෘතිය ධ්‍යානේ මීට වඩා ශාන්ත වෙන්නට ඕනේ, ප්‍රණීත වෙන්නට ඕනේ කියලා. මොකද කරන්නේ? ප්‍රීතිය දුරු කරමින් ප්‍රීතියෙන් රහිත ධ්‍යානයක් ලබන්නට කැමති වෙනවා. ඒක පැහැදිලියම වෙනස්කමක්. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේ ද්විතීයික ධ්‍යානය අතර වෙනස තමයි විතක්ක ਵਿਚාර දෙන්නගේ ඇති නැතිකම. ඒ කියන්නේ අරමුණට නැගලා ඉන්න 아무තු බලවේගයක් නැත්තම් ඒ ගතියක් නැහැ. සිතම අරමුණට නැගලා තියෙන්නේ. විතරක්කේ අඩු බව වැටහෙන්නට ඕන. ਵਿਚාරයේ කියන පිරිමදින බව, අරමුණත් එක්ක බඳවා තබන ස්වභාවයක්, 아무තු බලයක්, ඒකට අවශ්‍ය බලයක්, ඒක පිරිමදින ගතියක්, ඒක විමසන ගතියක් හිතෙන් ඉවත් වෙනවා. එතකොට තවත් ශාන්ත වෙලා තිනවා චිත්තසංතානෙ. හොඳට අරමුණේ පිට. හැබැයි චිත්තසංතානෙ ටිකක් පිම්බිච්ච ගතියක්, ටිකක් ඔදවැඩිච්ච ගතියක්, ටිකක් සතුටු වෙන ස්වභාවයක්, ටිකක් කියන්නේ සතුටු වෙන ස්වභාවයක් මේකේ පවතිනවා. එතකොට මේ සතුටු වෙන ස්වභාවයේ දැන් ඕලාරික ලෙස වැටෙනවා. ඒ කියන්නේ අර ටික 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 තියෙන රළු රළු කුණු ඉවත් කරනකොට අපිට සියුම් සියුම් කුණුත් පේන්නට පටන් ගන්නවා වගේ රළු රළු චිත්තාංග ඉවත් කරනකොට තමයි සියුම් සියුම් චිත්තාංගවල තියෙන ඕලාරිකකම වැරද්ද පේන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සල්ලාම රළු අඩුපාඩු ටික අවුම් කරගන්නට ඕනේ. අපි ඉස්සල්ලාම ප්‍රාණඝාත අදින්නාදාන වගේ කරන ඒවා අයින් කරගන්නට ඕනේ. ඊට පස්සේ තමයි අපිට මානෙය වගේ කෙලෙස් එක කටයුතු කරන්නට තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඉස්සල්ලාම මේ රළු චිත්තාංග ටික ඒ ධානසිතේ දින චිත්තාංග ඉවත් කරාට පස්සේ ඒ තියෙනේ වල අතරත් රළුව පේන්න පටන් ගන්නවා. ප්‍රීතිය කියන එක තමයි ඊළඟට වැටෙන්නේ ඕලාරික අංගය ලෙස. ඉතින් ඒ ප්‍රීතිය තියෙනකොට ඒකේ තියෙන උදවැඩිච්ච ස්වභාවය නිසා මේ ධ්‍යානයේ ටිකක් ටික ශාන්ත භාවය අඩුයි ගොඩාක් අර ගැඹුරු සමාධියකට යන ගතිය අඩුයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රීතිය ඉවත් කරලා ධ්‍යානයකටපත් වෙන්නට යෝගාවචරය කැමති වෙනවා. ඒතර මේකෙදි ලොකු බාධයක් ලොකු චැලෙන්ජ් එකක් වෙනවා ලොකු අභියෝගයක් ලැබෙනවා. මොකද හේතුව සුඛය ඉවත් කරන්නේ නැතුව තමයි ප්‍රීතිය ඉවත් කරන්නේ. සුඛය ඉවත් කරන්නේ නැතුව ප්‍රීතිය ඉවත් කරනකොට මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද සුඛයයි ප්‍රීතියයි දෙන්න හැමතිස්සෙම එකට යන දෙන්නේ. හැමතිස්සෙම එකට යන්නේ. ඔය සුඛ සහගත කාය විඥානය අතහැරියම මේක ඉතින් ඇත්තටම කායිකව කායයටම හේතු වෙලා හටගන්න විඥානයක්. ඉතින් ඒක විශේෂයක්. ඒ හැරගත්තම අපිට සුඛයයි ප්‍රීතිය හැමතිස්සෙම එකට ගමන් කරන දෙන්නේ. ආස්වාද කරනකොටම උදයන් උදවැඩිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ආස්වාදයේ සහිත يعني දෙකට එලිට එකට ඇලිච්ච දේ ධර්ම දෙකක් මේ දෙක. මේ ආස්වාදයේ සහිත කොට උදවැඩිච්ච භාවයේ සිතෙන් ඉවත් කරනකොට හැමතිස්සෙම එක චිත්ත නියාමයක් ලෙස ප්‍රීතියයි සුඛයයි කියන දෙන්න සුඛය ඇති දෙන ප්‍රීතිය තියෙනවා වගේ නියාමයක් තියෙනවා. ඒක සුඛය ඇති දෙන ප්‍රීතිය හට ගන්නතෝ. ඉතින් මේකේ කරන්නේ සුඛය තියෙනකොට ප්‍රීතිය හට ගැනීම වළක්වනවා. ප්‍රීතිය හට ගැනීම වළක්වනවා. ඒකෙදි වෙන්නේ හොඳ ආස්වාදයක් සිද්ධ කරනවා. නමුත් ප්‍රීතිමත් ස්වභාවයක් හිතේ හටගන්නේ නැහැ. ප්‍රීතිමත් ස්වභාවය හිතේ හටගන්න. ඒතර ප්‍රීතිය ආදීනව දැකලා තියෙනතෝ. ප්‍රීතිය ආදීනව. ඒතර ප්‍රීතියේ සුඛය හොඳට කැඩලා තියෙනතෝ. ඒක ඉතා වැදගත් මේකෙදි. ඊට පස්සේ යා සුඛාස්වාදයේ තියෙනවා හොඳට සැපවත්ව ඉන්නවා ධානයෙහි හොඳ සැපයක් විඳිනවා. නමුත් ප්‍රීතියට එන්න දෙන්නේ නැහැ. ඒක අනු උපදින්නට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එතකොට මේ සිද්ධියේදී ලොකු සති සම්පජඤ්ඤයක් යෝගාවචරයට අවශ්‍ය වෙනවා. ප්‍රීතිය සුඛයේ ඉඳගෙන ප්‍රීතිර නොවැටී සිටින්න. ඒක හරියන එකක් කුර ධාරාවක මොක් හරි පිහියක ධාරයක ඇවිදිනා වගේ කතාවක් කියලා කියන්නේ. ද්විතිය අධ්‍යයනයේ හරියට නිකන් පොළවේ ඇවිදිනා වගේ. මේක හරි අර නූලක ඇවිදිනා වගේ සිද්ධියක්. කොයි පැත්තට මෙයා වුණත් ආපහු බිමට වැටෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය සහිත ද්විතිය අධ්‍යයනයට එයා වැටෙන ප්ලයික්මන්ට්. ප්‍රීතිය සහිත ද්විතිය අධ්‍යයනයට එකපාරට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ තෘතිය අධ්‍යයනය කියන එක විශේෂ ධ්‍යානයක්. හරි සතිමත් භාවයක් සම්පජඤ්ඤයක් තිබිය යුතුයි මේ ස්තුති අධ්‍යයනය මේන්ටේන් කරන්නට පවත්වාගෙන යන්නට. ඒ නිසා අපි දැන් ඒ ස්තුති අධ්‍යයනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ඒක ඉපදවීම සහ ඒ ධ්‍යානය පිළිබඳ තොරතුරු ටිකක් අද දවසේ කතා කරමු. මට ඔක්කොම කතා කරන්න බැරි වෙයි පේන හැටියට යම් පමණක් කතා කරමු. පාඩමින් 21 ලෙස ස්තුති අධ්‍යයන ඉපදවීම. ඒ කියන්නේ ද්විතිය අධ්‍යයනයෙන් අපි එක නිකක් කියවලමු. ද්විතිය අධ්‍යයනය විතර්කයට සහ ਵਿਚාරයට ආසන්නයි. තවද ප්‍රථම ධානයෙහි යම් ප්‍රීතියක් වේද එය උප්ලාවිත ඒ කියන්නේ ඉපුල් ඉල්පුණු ඉහළට එසවුණු ධර්මයක් අර පිම්බ වෙච්ච ඉහළට එසවෙච්ච ඔද වැඩිච්ච ස්වභාවයමයි කියන්නේ. ද්විතිය ධානයෙහි ඕලාරික ප්‍රීතිය නිසා දුර්වල එනම් පහසුවෙන් බිඳිය හැකි ධානයකද. ප්‍රථම ධානයේ තිබුණ අපිට විතර්කය ਵਿਚාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව. ඊළඟට ද්විතිය අධ්‍යයනයට එනකොට මේ දෙකම එකපාර ඉවත් කරනවා. සමහර කෙනෙක් අපි අන්තිමට කතා කරන විතරක් ඉවත් කරලා ඊට පස්සේ ਵਿਚාර ඉවත් කරන කෙනෙක්. සමහර ගොඩක් අය මේක දෙකම එකවත් කරනවා. ඊට පස්සේ එන්නේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව. දැන් මේක අඩුතරමේ ඉමේජින් කරන්න. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර විතර්කයේ තියෙන ඕලාරිකර අරමුණට නැගලා ඉන්න ඒ බලය හිතේ නැතුව පිරිමදින නැත්නම් අරමුණත් එක්ක බඳවලා තියෙන ගතියත් හිතේ තොරව. ඒතර හිත ශාන්ත වෙලා තියෙන. හැබැයි ශාන්ත වුණාට මේකේ පිම්බිච්ච ගතියක්, ඉලිප්පෙච්ච ගතියක්, ඔද වැඩිච්ච ගතියක් මේකේ තියෙනවා. සිත ඉබේ වගේ ගිහිල්ලා තියෙනවා මේ අරමුණට. විතක්ක ਵਿਚාරුණින් තොරව හොඳට අරමුණෙහි පිහිටලා තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා ප්‍රථම ධානයයි ද්විතිය ධානය අතර. ඒතර ප්‍රීතියේහි ප්‍රීතිය ඔද වැඩිච්ච ස්වභාවයක් දැන් තියෙනවා. එතකොට මේ ඔද වැඩිච්ච ස්වභාවය දැන් ඉවත් කරන්න හදන. දැන් හිතනවා යා මේ ඔද වැඩිච්ච ස්වභාවයෙන් තොර වූ ධානයක්. එතකොට සුඛය සහිතයි ආස්වාදයේ සහිතයි ප්‍රීතියෙන් තොරයි. ප්‍රීතියෙන් තොරයි. ඔද වැඩිම සයි. එතකොට ඒක අර ඔද වැඩිච්ච ස්වභාවය කියන එක ගත්තම ශාන්ත භාවයට විරුද්ධයි මේක. ප්‍රීතිය ශාන්ත භාවයට එක විදිහකට විරුද්ධයි. ප්‍රීතිය අවශ්‍යයි අපිට සමාධිය ඇති කරගන්න. දැන් ඊනවා පීති මනස්ස පස්සද්ධිය ඇති වෙනවානේ. පස්සද්ධිය ඇතිවෙනකොට සුඛය ඇති වෙනවා. සුඛය නිසා සමාධිය ඇති වෙනවා. ප්‍රීතිය අවශ්‍යයි මේ ගමනේ යන්නට. නමුත් ඉහළ සමාධියකට යනකොට ප්‍රීතිය බාධකයක්. මොකද ඒකේ තියෙන ඔද වැඩිච්ච ස්වභාවය නිසා. දැන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෙනාව ඉවත් කරලා සුඛය ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙකෙන් යුතුව සමාධිය දියුණු කරගන්න. පංචම ධ්‍යානෙ මේක මාරු කරනවා. සුඛය උපේක්ෂා බවට පරිවර්තනය කරගන්නවා. ඒකේ තියෙන ආස්වාදනීය සුඛ විඳින ස්වභාවය මධ්‍යස්ථ ස්වභාවයක් බවට පත් කරගන්නවා. එතකොට මේක තමයි ඉහළටම යන්න පුළුවන් ධ්‍යානයේ අංග වශයෙන්. ඉතින් මේක තියෙනකොට මේ ධ්‍යානයම ඕලාරික ලෙස දැන් අර කියන්නේ මේකට හේතුව තමයි මේක නැවත නැවත යෙදෙන්නට ඕනේ. මේක නැවත නැවත මොනවද භවනා කරලා මේක හුරු කරලා දෙන. එතකොට තමයි මේකේ අඩුපාඩු පේන්නට පටන් ගන්න. ධ්‍යානෙ ලැබූ පමණින් ඒක වෙන්නේ නැහැ. එතකොට නිකන් හරි ශාන්ත ධර්මයක් ලැබුවා වගේ තමයි තේරෙන්නේ. මේක නැවත 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 යෙදෙනකොට ඕනම දෙයක් අපි කාලය පරිහරණය කරනකොට තමයි ඒකේ ಗುಣදොස් අපිට පේන්න පටන් ගන්න. ඕනම දෙයක ಗುಣදොස් පේන්නේ ඒක කාලය පරිහරණය කරනකොට. ඒ වගේ තමයි මේ ධ්‍යානය නැවත නැවත පරිහරණය කරමින් ඒක බලනකොට ඇත්තටම බලනකොට තමයි ಗುಣදොස් පේන්නේ ප්‍රකට වෙන පටන් ගන්න. ඒක මුලින්ම වැඩිපුර බලන්න එපා කියන. එතකොට අර ධානයේ ශක්තිමත් නොවි දොස් පේන්න පටන් ගෙන ඉහළ ධානයට යන හිතනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අර හිතේ ශක්තියත් ගොඩනගාගෙන ධ්‍යානට සමවැදිලා මේක නැවත නැවත රිවිව් කරන්නට ඕනේ. පච්චවෙක්කන කරන්නට ඕනේ. ආවර්ජනය කරන්නට ඕනේ. එතකොට තමයි මේකේ දොස් පේන්නට පටන් ගන්න. ඊළඟට මේ දෝෂය අයින් කරලා ඊට වඩා ඉහළ මට්ටමකට සිත ගෙනියන්න යෝගාවචරය හිතනවා. ඊටසේ ද්විතිය ධ්‍යානයේ එහි ඕලාරික ප්‍රීතිය නිසා දුර්වල එනම් පහසුවෙන් විඳිය හැකි ධ්‍යානයකි. එබැවින් ද්විතිය ධ්‍යානයේහි පශ්චාකාර වශී භාවය ඇති කරගත් යෝගියා විසින් ද්විතිය ධ්‍යානයේ නැගිට එහි සඳහන් කළ ආදීනව සිහි කළ යුතුය. අනතුරුව ද්විතිය ධ්‍යානයේහි මෙන් ඖදාරික අංග නොමැති ශාන්ත ධර්ම ඇති තෘතිය ධ්‍යානයේ ශාන්ත ලෙස මෙනෙහි කොට ද්විතිය ධ්‍යානයේ කෙරෙහි ඇති අල්ම දුරුකොට තෘතිය ධ්‍යානයේ ලැබීම සඳහා උත්සාහවත් විය යුතුය. ද්විතිය ධ්‍යානෙහිද සුඛ සහ ඒකාග්‍රතා යන ධ්‍යානාංග ඇති නමුත් තෘතිය ධ්‍යානෙහි එම අංග ද්විතිය ධ්‍යානයට වඩා ශාන්තේ ප්‍රණීතයි. ඒකෙත් තියෙනද මේ දෙකේම තියෙන සුඛ ඒකාග්‍රතා මේවා හැබැයි ශාන්තයි මේ ද්විතිය ධ්‍යානෙ වට වඩා. ඊට පස්සේ යෝගියා ද්විතිය ධ්‍යානට සමවැදී නැගී සිට සති සම්පජඤ්ඤයෙන් යුතුව ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂා කරන විට ප්‍රීතිය ඖදාහරිකව වැටහෙන්නට වෙයි. සුඛේ සහ ඒකාග්‍රතාව ශාන්ත ලෙස වැටහි. එවිට ඕලාරික අංග ප්‍රහාණය කොට ශාන්ත අංග අධිගමනය කිරීමට එම පටිභාග නිමිත්තම ප්‍රත්‍යවේක්ෂා කරන එකම මානසිකාර කරන යෝගියාට පෙරසේම මනෝද්වාරාවජන සිතට අනතුරුව පරිකාරම උපචාර අනුලෝම සහ ගෝත්‍රභූචිත්තයන් පහළ වී තෘතිය ධ්‍යාන සිත උපදින්නේ. අනතුරුව චිත්ත ප්‍රවාහය භවාංග පතනය වී. මේ තියෙන චිත්ත වීතිය එකම ලියන්න යන්නේ නැහැ. ඒක තේරුම් ගන්න මේ තමයි අභිධර්මයේ දන්නාට පැහැදිලි වෙයි. මේ තමයි සිත හටගන්න ක්‍රමය, ධ්‍යානෙ හටගන්න ක්‍රමය. ද්විතිය ධ්‍යානයේ නැගී සිට තෘතිය ධ්‍යානයේ සඳහා භවනා කරන විට ද්විතිය ධ්‍යානයේ කෙරෙහි ඇති නිකාන්තිය විස්කම්බණය වන තෙක්, ඒ කියන්නේ ද්විතිය ධ්‍යානයේ කෙරෙහි තන යම් බැඳීමක් ඇලීමක් ඒ නිකාන්තිය යටපත් කරන තෙක් කරනු ලබන භවනාව තෘතිය ධ්‍යාන පරිකරම භවනාවයි. තෘතිය ධ්‍යානයේ සඳහා භවනා කරන කල්හි ද්විතිය ධ්‍යානයේ සඳහා ඇති අල්ම විස්කම්බණය වූ විට තෘතිය ධ්‍යානයේ උපචාරයෙන් සිත සමාහිත වූ අය සැලකිය යුතුය. ගිය පාරත් මම එක් කරා ඒක ඕන නැද්දොත් එහෙම මේ තියෙන පටිභාග නිමිත්ත මේ තමයි ප්‍රථම ධානයේ ඉඳලා ඒකෙන් නැගී සිටලා දිගටම පටිභාග නිමිත්ත මෙනෙහි කරගෙන යනවා. පටිභාග නිමිත්ත මෙනෙහි කරන් යනකොට ඒක කියන මේ එක වෙලාවකදී මෙතන මේ තෘතිය ධ්‍යාන අවස්ථාව, තෘතිය ධ්‍යාන අර්පණා සමාධිය මේ අවස්ථාව. මෙතන මේ අවස්ථාවේ තමයි තෘතිය ධ්‍යාන උපචාර සමාධිය. මේ අවස්ථාවේදී තමයි අර නීවරණ මේ ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යානයේ කෙරෙහි තියෙන නිකාන්තිය යටපත් වෙන්නේ. ඒක නේ යටපත් වෙනවා. ඊට පස්සේ මේ කාලේ වෙනකන් කරන භාවනාවට අපි කියනවා ද්විතිය තෘතිය ධ්‍යානයට උත්සාහවත් වෙන්නේ. තෘතිය ධ්‍යාන පරිකර්ම භාවනාව. ඊට පස්සේ මෙතන තමයි තෘතිය ධ්‍යාන උපචාරය. එතනින් පස්සේ කරන භවනාවට කියනවා තෘතිය ධ්‍යාන උපචාර භාවනාව. මෙතනින් පස්සේ ධ්‍යානෙට සමවැදිලා ඉන්නකොට හැමතිස්සෙම නෙවෙයි මේ හැම එකක්ම භවනාව කරනකොට ධ්‍යානෙට සමවැදිලා ඉන්නකොට අපි කියනවා තෘතිය ධ්‍යාන අර්පණා භාවනාව. තෘතිය ධ්‍යාන අර්පණා භාවනාව මේ තමයි මේ භාවනා වර්ග සහ සමාධි වර්ග කොටස. එතකොට අපිට හයක් හම්බ වෙනවා මේකෙදි. එතකොට ද්විතිය ධ්‍යානෙ නැගී සිට තෘතිය ධ්‍යානෙ සඳහා භාවනා කරන විට ද්විතීයි අධ්‍යයනයේ කෙරෙහි ඇති නිකාන්ති විස්කම්බණය වන තෙක් කරුණ ලබන භවනාව තෘතීයි අධ්‍යයන පරිකාරම භවනාවයි. තෘතීයි අධ්‍යයනයේ සඳහා භවනා කරන කල්හි ද්විතීයි අධ්‍යයනයේ සඳහා ඇති ඇල්ම විස්කම්බණය වූ විට තෘතීයි අධ්‍යයනයේ උපචාරයෙන් සිත සමාහිත වූ අයයි සැලකිය යුතුය. එහෙම මොහොතේ පටන් සිතෙහි සමාධිය තෘතීයි අධ්‍යයන උපචාර සමාධියයි. තෘතීයි අධ්‍යයන උපචාරය ලැබූ මොහොතේ පටන් තෘතීයි අධ්‍යයනයේ උපදින තෙක් කරුණ ලබන භවනාව තෘතීයි අධ්‍යයන උපචාර භවනාවයි. තෘතීයි අධ්‍යයන උපදින විට පහළවන සමාධිය තෘතීයි අධ්‍යයන අර්පණා සමාධියයි. තෘතීයි අධ්‍යයන සමවැදී සිටින විට කරුණ ලබන භවනාව තෘතීයි අධ්‍යයන අර්පණා භවනාවයි. මේක ටෙක්නිකල් ටර්ම්ස් ටිකක් මේක දැනගෙන ඉන්න ඕනේ. මේක තිබ්බේ නැත්නම් මේ හෑන්ඩ් අවුට් එක සම්පූර්ණ නැහැ. ඊට පස්සේ අපි තෘතීයි අධ්‍යයනය කියන එක විස්තර කරමු. දැන් මේ ධ්‍යාන සමාධිය මේ සමාධිය මේ ධ්‍යානය අපි විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩය අරගෙන. කොහොමද බුදුරජාණන් වහන්සේක දේශනා කරලා තියෙන්නේ? පීතියාච විරාගා උපෙක්ක කෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්කකෝ සතිමා සුඛ විහාරීති තතිය ජානං උපසම්පජ්ජ විහෙරති. මේ තමයි බුද්ධ වචනේ. එතකොට මේකේ තියෙන වැදගත් පාඩක පීතියාච විරාගා. පීතියාච විරාගා ප්‍රීතිය දුරු කිරීමෙන්, මේකේ අර්ථකථන ගන්නවා. ප්‍රීතිය දුරු කිරීමෙන්, ප්‍රීතිය සමතික්‍රමණය කිරීමෙන්, විතක්ක විචාර ඉක්ම වීමෙන්. එක එක ක්‍රම දෙකකට මේකේ අර්ථ ගැනීම සිතා බලමු මිනිසරේ අපි. උපෙක්ක කෝච විහෙරති. උපේක්ෂකව වාසය කරනවා. මේ උපෙක්ක කෝ විහෙරති කියන්නේ පුද්ගලයා. ඒ කියන්නේ ධානලාභී කෙනා උපේක්ෂකව වාසය කරනවා. මේකේ උපේක්ෂක භාවයේ තමයි ප්‍රීතිය ඇති කරගන්නේ නැතුව සුඛයෙන් ඉන්නකොට ප්‍රීතිය ඇති කරගන්න නැතුව වාසය කිරීම. උපෙක්ක කෝච විහෙරති සතෝච සම්පජානෝ. ඒකට සති සම්පජඤ්ඤය අතිශය ඕනේ. මේ අනිත් ධ්‍යාන වලට වඩා අතිශය ඉහළ සතිය, අතිශය ඉහළ සම්පජඤ්ඤයක් ඕනේ. දැන් මතකද දැන් කලින් අපි ද්විතීයි ධ්‍යානයේ කතා කරනකොට ඒකෙදී අපිට අහුණා සම්පසාදන කියන පදය. සම්පසාදන කියලා කියන්නේ එතන ශ්‍රද්ධාව. ඒකේ පිරිසුදුයි, ශ්‍රද්ධාව පිරිසුදු වැඩි. මොකද විතක්ක ਵਿਚාර දෙන්නගේ බලපෑම නැති නිසා. ඒ නිසා ඒකෝදි භාවං කියලා පදයක් ආවා. ඒකෝදි භාවං කියන්නේ සමා ඒකෝදි කියලා කිව්වේ සමාධිය. සමාධිය වඩවන තෘතිය අධ්‍යානය. එතකොට ඒකේ සමාධියත් ප්‍රබලයි, ශ්‍රද්ධාවත් ප්‍රබලයි. තෘතිය අධ්‍යානයට එනකොට විශේෂයෙන්ම සතිය ගැන කතා කරනවා, සම්පජඤ්ඤය ගැන කතා කරනවා. ප්‍රඥාවයි සතියයි දෙන්න කතා කරනවා. මොකද ප්‍රඥාව තිබුණ නැත්නම්, සතිය තිබුණ නැත්නම් සුඛයේ තියෙන අවස්ථාවේදී ප්‍රීතිය ඇති කර ගන්න නැතුව ඉන්න බෑ. ඔබ තමයි කතාව. يعني ප්‍රීතිය ඇති කර ගැනීමට තොරව සුඛය තියෙනකොට ප්‍රීතිය ඇති නොවීමට අධික බලවත් සතියක් සහ සම්පජඤ්ඤයක් යෝගාවචරයට අවශ්‍යයි. සුකංච කායේන පටිසංවේදේති. උතර යා නාමකයින් සුඛය ආස්වාද කරනවා. යන්තං අරියා ආචික්කන්ති ආර්යෝ ප්‍රකාශ කරනවා. උපෙක්කකෝ සතිමා සුඛ විහාරී. උපේක්ෂකයි, උපේක්ෂා වේදනාමේ කියන්නේ උපේක්ෂකව ඉන්නවා සතිමන්තයි, සැපේනුත් වාසය කරනවා. ඒ කියන්නේ එක්තරා අවස්ථාවකට අපිපත් වෙනවා. සාමාන්‍යයෙන් අපිට සැපේ තියෙනකොට ප්‍රීතිය ඇති වීම තමයි පෘථග්ජන සාමාන්‍ය ස්වභාවය සත්‍යයේ. පෘථග්ජනාරි බෙහෙදයක් නැත. ඔය හැමෝගෙම ස්වභාවය. නමුත් එක අවස්ථාවක මනස තියන්නට පුළුවන් සුඛය තියෙනවා ප්‍රීතිය නැතුව. සාමාන්‍යයෙන් සුඛය ඇති වෙනකොට ප්‍රීතිය ඇතිවීම තමයි ස්වභාවය. හැබැයි සුඛවත් භාවයක් තියෙනවා ප්‍රීතියෙන් තොරව. මේක අතිශය සතිමත්ව කරන්නට ඕන දෙයක්. ඒ නිසා මේ ධ්‍යානයේ ඉන්නකොට ආර්යෝ කියනවලු මේකේ ඉන්න පුද්ගලයා උපේක්ෂක පුද්ගලෙක්. ඒ කියන්නේ සුඛ විහාරී සැපය අත්විඳිනවා. හැබැයි මධ්‍යස්තයි මෙයා. මොකද ප්‍රීතිය උපදින්නේ නැති නිසා. ඒ වගේම අතිශය සතිමත්, සතියෙන් යුක්තයි කියලා. ඒක තතිය ඥානං උපසම්පජ්ජ විහෙර. දැන් අපි මේ එක එක පදයක් ගානේ සවිස්තරව කතා කරමු. පීතියාච විරාගා පළවෙනි පදය. පීතියාච විරාගා මේක ක්‍රම දෙකකට විස්තර කරනවා. පීතියාච විරාග යන පහටින් අර්ථ ගති යුතු ක්‍රම දෙකකි. ගොඩාක් සෛද්ධාන්තික දේවල් තියේ, කමක් නැහැ අපි අධ්‍යයනය කරමු. ප්‍රීතිය පිළිකුල් කිරීමෙන්ද ප්‍රීතිය සංසිඳීමෙන්ද යන එක අර්ථයයි. මෙහි ප්‍රීතිය දෙපාරක් වෙදිලා එක. ප්‍රීතිය පිළිකුල් කිරීම යනු ඒ පිළිබඳව කලකිරීමයි. ප්‍රීතිය එක ප්‍රීතියක් කපා ගන්න. ප්‍රීතිය පිළිකුල් කිරීම යනු ඒ පිළිබඳව කලකිරීමයි. හරිනේ. එතකොට ඒ පිළිබඳව කල නිබ්බිදාව ඇති කර ගන්නට ඕනේ. මොකද මේ ප්‍රීතිය කියන එක මේ ධ්‍යානයට බාධා කරන දෙයක්. මේකේ සමාධියට බාධකයක්. ඒ වගේම මේක කෙලෙස් වලට හිතකරයි. අපි උනත් සාමාන්‍යයෙන් කියනවා මොනවා හරි දෙයක් වුණාම අධිශය ප්‍රීතිමත් වෙලා උද්‍යෝගයට පත් වෙනම කලබල වෙන්න එපා කියලා අපි කියනවා. ප්‍රීතිය වැඩි වෙනකොට අපිට කලබල වීමක් වගේ තමයි අපිට දැනෙන්නේ සාමාන්‍යයෙන්. අපි කියනවා වැඩි හිටියයි කලබල වෙන්න එපා. දැන් හොඳ දෙයක් වෙලා තියෙන නමුත් එකපාරටම උඩ පැනලා කෑ ගහනකොට අපි සාමාන්‍ය ලෝක විවහාර වෙන කලබල වෙන්න එපා කියලා. ඒක ප්‍රීතියේ තියෙන පොඩි අර උද්වේග කර ගතියක්. ඒක ප්‍රීතියේ තියෙන දෝෂයක්. සමාධිය කියන රෙල්ම එකේදී, ඒ කියන්නේ සමාධිය කියන ඒ භූමි අවස්ථාවේ, ඒ කියන්නේ ඒ ප්‍රදේශයේදී සමාධියට සමාධිමත් වෙන අවස්ථාවන් වලදී ප්‍රීතිය කියන එක බාධකයක් සමාධියට. ඒ නිසා ප්‍රීතිය ගැන පිළිකුල් කරන එකේ තියෙන දොස් දකින්නට ඕනේ. ප්‍රීතිය ඉක්ම වීමෙන් විතක්කේ සහ ਵਿਚාරයේ සංසිඳීමෙන්ද යන තවාර්ථයක්. තවාර්ථයක් කරන් තියෙන විසුද්ධි මාර්ගයේදී විතක්ක ප්‍රීතිය ඉක්මවනවා, විතක්ක ਵਿਚාර සංසිඳවනවා. පළවෙනි එක ප්‍රීතිය පිළිකුල් කිරීමෙන්ද ප්‍රීතිය සංසිඳීමෙන්ද. ප්‍රීතියාච විරාගා කියනකොට. නැත්තම් ප්‍රීතිය ඉක්ම වීමෙන්ද විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් තවාර්ථයකි. මෙහි ප්‍රීතිය ඉක්ම වීම යනු ප්‍රීතිය හා සම්බන්ධ ලෝභය රාගය ප්‍රහාණය කිරීම. ඒකෙන් ඒක ප්‍රීතිය සම්බන්ධය ලෝභයක් තිබෙන ඇල්මක් තියෙනවා, ඒක දුරු කිරීම. විතක්කේ සහ ਵਿਚාරයේ සංසිඳෙන්නේ ဒုတိය ධානයේදී. ඒ නිසා ඒ වායේ සංසිඳීම තෘතිය ධානයට සම්බන්ධ කර ප්‍රකාශ කර ඇත්තේ ඇයිදයි ප්‍රශ්නේ මෙහිදී මතුවේ. එසේ අර්ථ ලබා දෙන්නේ කරුණු දෙකක් බලාපොරොත්තු. මේක බුද්ධ වචනයෙන් එකක් නෙවෙයි. ප්‍රීතියාච විරාගාක තමයි ඉන්නේ. අපි ඒක අර්ථකථනය කරනවා. එතන විතක්ක ਵਿਚාර දෙන්න සංසිඳීමෙන් කියලා අර්ථකථනය දෙන්න කියලා. ඒක ප්‍රීතියාච විරාගා කියනකොට විතක්ක ਵਿਚාර දෙන්නගේ සංසිඳීමත්, ඒ වගේම විතක්ක ਵਿਚාර දෙන්නගේ සංසිඳීමත් ගන්නවා, ප්‍රීතිය ඉක්මවීමත් ගන්නවා. ප්‍රීතිය පිළිකුල් කිරීමෙන්ද ප්‍රීතිය සංසිඳීමෙන්ද. හරි, ප්‍රීතිය සංසිඳනවා, ප්‍රීතිය ඉක්ම පිළිකුල් කරනවා. එතකොට මේ අර්ථ දෙකම අරගන්නවා. එතකොට බලන්න ඕනේ අපි විතක්ක ਵਿਚාර දෙක සංසිඳීම කියන කතාව ඇයි මේ තෘතිය ධ්‍යානයට ගැටලා ආචාර්යවරු විස්තර කරන්නේ. එතකොට ඒක මෙහෙමයි විස්තර දෙන්නේ. තෘතිය ධ්‍යානයේ අධිගමනයේ මාර්ගය පෙන්වන්නට ඕනේ. මොකද දැන් තෘතිය ධ්‍යානයට එන්න අපි ප්‍රථම ධ්‍යානයටපත් වෙලා, ဒုတိය ධ්‍යානයටපත් වෙලා තමයි තෘතිය ධ්‍යානයට එන්නේ. තෘතිය ධ්‍යානයට එන්න කලින් ဒုတိය ධ්‍යානයට එනකොට අපි විතර්කය, ਵਿਚාරය කියන දෙන්නම අයින් කරන්නට ඕනේ. ඒ දෙන දුරු කරන්නට ඕනේ. එහෙම නැතුව කෙලින්ම අපිට ප්‍රථම ධ්‍යානෙන් තෘතිය ධ්‍යානට එන්න බෑ. විතක්ක ਵਿਚාර දෙන ඇයින් කළා තමයි එන්නට ඕනේ. විතක්ක ਵਿਚාර දෙන ඇයින් කළා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ධ්‍යානයක් උපදවලා ඊට පස්සේ තමයි සුඛ ඒකාග්‍රතාව ධ්‍යානට එන්නේ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙන සංසිඳ වීම ප්‍රීතිය තෘතිය ධ්‍යානට එන පාරේ තියෙන අති අත්‍යවශ්‍ය කඩයිමක්. ඒක දක්වන්න එකක්. ඊට පස්සේ තමයි තෘතිය ධ්‍යානයේ වර්ණා කිරීම වශයෙන්. තෘතිය ධ්‍යානයේ වර්ණා කිරීමට මේක දේශනා කරලා තියෙනවා. තෘතිය ධ්‍යානයේ අධිගමනයේ මාර්ගය පෙන්වීම වශයෙන් ඉහත බීහි සඳහන් ආකාරයට අර්ථ ලබා දුන් කල්හි, ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳීමත් කියන එක අර්ථගෙන ශ්‍රාවකයාට පැහැදිලි වෙන දේ නම් ප්‍රීතිය ඉක්මවන තෘතිය ධ්‍යානයේ මාර්ගය විතක්ක ਵਿਚාර දෙක සංසිඳීම බවයි. විතක්කේ සහ ਵਿਚාරයේ සංසිඳීමකින් තොරව තෘතිය ධ්‍යානයේ අධිගමනය කිරීමට නොහැක. ඒ නිසා ඉස්සල්ලාම ඕලාරික කට්ටිය අයින් කරන්නට ඕනේ. ඕලාරික කට්ටිය ඉවත් කරන්නට ඕනේ. මේතරින් තමයි ප්‍රීතිය යටපත් කරන්නේ. ප්‍රීතිය කියන ඒක යටපත් කරන්න කලින් ඊට කලින් තියෙන රළු දෙන්නම අපි අයින් කරලා ඉන්න ඕනේ. රළු දෙන්නම අයින් කරලා ඉන්න ඕනේ. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙන්නගේ සංසිඳීමක් එතන කතා කරලා තියෙනවා. තෘතිය ධ්‍යානයේ වර්ණා කිරීම වශයෙන්. ඔක තව එකක්. අපේ වර්ණා කිරීමේ ක්‍රමයක් තියෙනවා. අනාගාමි මාර්ගයේ වර්ණා කරනකොට අපි කතා කරනවා ඕරම් භාගීය සංයෝජන. ඒ කියන්නේ රළු සංයෝජන පහ අනාගාමි මාර්ගයෙන් දුරු කරනවා කියලා අපි විස්තරය ගන්නවා. එතකොට ඒ විස්තරයේ හැබැයි සැබවින්ම ගත්තොත් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගයේ. රළු කාමරාගයයි රළු ද්වේෂයේ පටිගයයි ප්‍රහාණය වෙන්නේ සකදාගාමි මාර්ගයේ. සියුම් කාමරාගයේ සහ සියුම් පටිගයේ තමයි අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වෙන්නේ. හැබැයි එහෙම තියෙද්දී බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඕරම් භාගීය සංයෝජන පහ දුරු කරලා අනාගාමි වෙන පුද්ගලයා පිළිබඳව. මොකද සකදාගාමි වෙනකොටම දුරු වෙලා ඉවරයි යම් මාර්ග සංයෝජන ටිකක්. ඉතිරි ටික තමයි ඉතිරි සියුම් දෙක තමයි අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒක කරලා තියෙන ඇයි කියන එක අපි තේරවාද සම්ප්‍රදාය විස්තර කරන අනාගාමි මාර්ගයට වර්ණ බණණයට, ඒ කියන්නේ ඒක වර්ණා කිරීමට. ඒක ඇත්තක් තියෙන එක වැරදක් නෙවෙයි. මොකද හේතුව අනාගාමි වෙනකොට මේ සංයෝජන පහ නැහැ. හැබැයි ඒක දුර වෙලා තියෙන ක්‍රමානුකූල අවස්ථා තුනකදී. අනාගාමි මාර්ගෙම පහම දුර වුණා නෙවෙයි. මේක ක්‍රම තුනකින් අවස්ථා තුනකින් තමයි මේක දුරු කරලා තියෙන්නේ. වර්ණ බණණය කිරීම කියන එකෙන් අනාගාමි වෙච්ච කෙනාට මේ පහම නැහැ කියන එක එයාගේ තියෙන එක්තරා ඉහළ ගුණයක්. ඒක වර්ණා කිරීම. ඒ නිසා ඒ වගේ තෘතිය අධ්‍යානය අධිගමනය කරනකොට විතක්ක ਵਿਚාර දෙන්නාගේ විරාගය දුරු කිරීම සංසිඳීම කියන එකත් අරගන්නට ඕනේ කියන එක අරගෙන තිනවා. මොකද ඒක තෘතිය අධ්‍යානයේ විතක්ක ਵਿਚාරත් නැහැ, ප්‍රීතියත් නැහැ කියනකොට ඒකේ සියලු ಗುಣ තවත් විස්තර කළා සඳහන් කිරීම. අනාගාමී මාර්ගයේ විවරණය කරන තැන්වල තථාගතයන් වහන්සේ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා ඕරම් භාගියේ සංයෝජන පහේ විනාශ වී යාමෙන් ඕපපාතික උපදින්නෙක් වෙයි. උපරි බ්‍රහ්ම ලෝකෙහිම් පිරිනවන් පාන්නෙක් වෙයි. නැවත බ්‍රහ්ම ලෝකයෙන් චුතව කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් නැවත කාම ලෝකෙට නොපමින්නෙක් වෙයියි දක්වා ඇත. නමුත් අනාගාමි මාර්ගයෙන් දුරවන්නේ ඕරම් භාගිය සංයෝජන අතුරින් සියුම් කාමරාගය සහ සියුම් පටිගේ පමණි. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසයේ සෝතාපට්ටි මාර්ගයෙන්ද රළු කාමරාගය සහ රළු පටිගේ දුරවන්නේ අසකදාගාමි මාර්ගයෙනි. නමුත් ඕරම් භාගිය සංයෝජන පහම අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වන්නේ යැයි පැවසීම අනාගාමි මාර්ගයේ වර්ණනා කිරීමකි. එහි ගුණ කතනයකි. මේක ථේරවාදී තියෙන විශේෂ පාඩයක්. අනාගාමි මාර්ගයේ ಗುಣ කතනය කියන එක අතිරේක ಗುಣ කතනයක් කරලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඒකේ සත්‍යතාවයක් තියෙනවා. මොකද අනාගාමි වෙනකොට මේ පහම නැති නිසා. හැබැයි ඒක ඇත්තටම ප්‍රහාණය කරන්නේ සියුම් කාමරාගයේ සියුම් පටිගයේ පමණයි. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා සියලු කෙලෙස් නසනවා රහතන් වහන්සේ කියලා. ඒකත් එක විදිහක එහෙම එකක්. ඇත්තටම රහරිහත් මාර්ගයෙන් වසන්නේ ඉතිරි වෙච්ච සංයෝජන ටික පමණයි. නමුත් අපි සාමාන්‍යයෙන් විවහාරයට කියනවා අපි බණට උනත් අපි අතින් කියන සියලු කෙලෙස් නසනවා රහතන් වහන්සේ කියලා. ඇත්තටම ඉතිරි සියලු කෙලෙස් ටික තමයි නසන්නේ. හැබැයි ඒකේ ඇත්තකුත් තියෙනවා. මොකද රහත් වුණාම කිසිදු කෙලෙස්යක් නැහැ. ඒ නිසා අරිහත් රහතන් වහන්සේ සියලු කෙලෙස් නසනවා කියන එකේ ඒකේ වර්ණ බණනේ යම් සත්‍යයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේත් ඒක භාවිතා කරලා තියෙනවා. ඒ නිසා මේ තෘතිය ධ්‍යානයේ විතක්ක ਵਿਚාර දෙන්නයි ප්‍රීතියයි ඔක්කොම අයින් කිරීම පෙන්වීමෙන් මේ තෘතිය ධ්‍යානයේහි ಗುಣ වර්ණාවක් කළා. ඒකේ තියෙන ක්වොලිටීස් තව කිව්වා කියන එකයි මේ කියලා තියෙන්නේ. එබඳු වර්ණාවක් වැරදිද නොවේ. මන්ද පුද්ගලයෙක් අනාගාමී වූ විට ඕරම් භාගයේ සංයෝජන පසම ඔහු තුල නොමැති නිසාය. ඊට පස්සේ එනවා පාගේ දැන් හිතන ප්‍රීතියාච විරාගා කියනකොට ප්‍රීතිය පිළිකුල් කිරීමෙන් ප්‍රීතිය ඉක්මවීමෙන් සංසිඳීමෙන් ඊට පස්සේ ප්‍රීතිය ඉක්මවීමෙන් විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් කියන මේ අර්ථ සියල්ල අරගන විරාගා කියලා කියන්නේ ඒ කෙරේ කලකිරීම ඇති කරගෙන සමහර විරාගය මේ එක 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 කලකිරලා සංසිඳවලා එහෙම නැත්නම් ප්‍රීතිය ඉක්මවලා විතක්ක ਵਿਚාර සංසිඳවලා මේ හැම එකෙම කියන්නේ මේ තුන් දෙනාම නැහැ මේ තුන් දෙනාම නැහැ කියන එකයි මේ අදහස් කරලා තියෙන්නේ. ඊට පස්සේ නෝ උපෙක්ක කෝච විහෙරති. උපෙක්ක කෝච විහෙරති. හරි. උපේක්ෂක වාසික. මේක මේ ධ්‍යානයේ සිත නෙමෙයි පුද්ගලයා ගැන මේ ධ්‍යාන ලාභියා ගැන කියන්නේ. යන්නේහි උපේක්ෂාව යනු පක්ෂයකට පැත්තකට නොවැටි දකින ධර්මයයි. එක එක පැත්තකට වැටෙන්නේ නැතුව මධ්‍යස්ථානයේ දකින ධර්මය. විසඳ වූ මහත් බවට පැමිණියා වූ බලවත්වා වූ උපේක්ෂාවෙන් යුක්ත නිසා තෘතිය ධ්‍යානයේ යුක්ත වසන පුද්ගලයා උපෙක්ක කෝයයි කියනු ලැබේ. මධ්‍යස්තව බලන කෙනා තමයි උපෙක්කක. ඒ කියන්නේ තෘතිය ධ්‍යාන ලාභී පුද්ගලයා. ප්‍රීතියට හෝ දෝමනස්සයට නොඇටි මධ්‍යස්තව අරමුණ ලෙස දෙස බලන්නෙක් මෙයින් අදහස් වේ. ද්වේෂයට දෝමනස්සයට වැටෙන්නේ නැතුව ප්‍රීතියට වැටෙන්නේ නැතුව මධ්‍යස්තව අරමුණ ලෙස බලන් ඉන්නවා. අර උනන්දු වෙලා නැහැ. ඒකට ගැටිලා නැහැ. ඒකට උද්‍යෝගිමත් වෙලා නැහැ. මෙම ස්ථානයේදී අදහස් කරනු ලබන්නේ දසවිධ උපේක්ෂාවන් අතුරෙන් తత్ర మధ్యత్తతా ఉపేక్షාවයි తత్ర మధ్యత్తతా ఉపేక్షාව තමයි මෙතන අපි අරගෙන තියෙන්නේ. પરમાર્થ වශයෙන් ගත් තෘතිය ධානයේ සිටෙහි తత్ర మధ్యత్తతా చైతසිකයයි. ඒක තමයි తత్ర మధ్యత్తతా చైతසිකය තමයි මේ වෙලාවේ මේ ఉపేక్షා කියලා එතන අදහස් කරු. ఉపేక్షා වේදනාව නෙමෙයි. ඒ చైతසිකයෙන් යුක්ත වෙන නිසා ඒ පුද්ගලයා ఉపేక్షකෝ කියලා හඳුන්වලා තියෙනවා. తత్ర మధ్యత్తతా చైతසිකය ප්‍රථම ධ්‍යාන සහ ဒုတိය ධ්‍යානවලද ඇති නමුත් එම ධ්‍යාන සමංගී පුද්ගලයාට උපෙක්කකෝයයි විවහාර නොකරනු ලැබේ. දැන් තත්‍ර මජ්ජත්තා කියන මේක අභිධර්මයේ දන්නේ නැට බැටේ තත්‍ර මජ්ජත්තා චෛසිකේ සෑම සෝබන සිතකම් පහළ වෙන චෛසික. ඒ නිසා ප්‍රථම ဒုတိය ධ්‍යානවල තත්‍ර මජ්ජත්තාව තිබුණා. නමුත් ඒකේ ඒ තත්‍ර මජ්ජත්තාවේ ස්වභාවය තමයි උපේක්ෂක බව. ඒක මධ්‍යස්ථ භාවයක් තියෙන්නේ. එතකොට ඒකෙන් යුක්ත වුණා කියලා ප්‍රථම ධ්‍යානයේ ဒုတိය ධ්‍යානයේ ඉන්න පුද්ගලයා උපේක්ෂක පුද්ගලයෙක් ලෙස හඳුන්වන්න යන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව නම් එම ධ්‍යානවල තත්‍ර මජ්ජත්තාව එම ධ්‍යානවල ඇති විතක්කය, ਵਿਚාරය සහ ප්‍රීතිය යන ධර්ම වලින් අභිභවය ඇති බවයි. ඒකෙන් අභිභවල තියෙන්නේ ඒකෙන් මැඩිලා තියෙන්නේ. ඒ නිසා ඒ උපේක්ෂාව හරියට කටයුතු කරන්නේ නැහැ. එම නිසා එම ධ්‍යාන දෙකෙහි తත්‍ර මජ්ජතාවේ කෘත්‍යය ඊතරම් ප්‍රකට නොවේ, අපරිබත්‍යයි. ඊතරම් ප්‍රකට වෙලා නැහැ. තෘතිය ධ්‍යානෙහි తත්‍ර මජ්ජතතාව කියන ලද ධර්ම වලින් අභිභවනයේ නොවන බැවින් ඒ එසවූ හිස්සති ධර්මයක් මෙන් ප්‍රකට කෘත්‍යයක් ඇති ධර්මයි. තව ප්‍රකට කෘත්‍යයක් ඇති වෙනවා මෙයා తත්‍ර මජ්ජතාව. ඒතර මොකද විතක්ක ਵਿਚාර දෙන්නයි ප්‍රීති. දැන් తත්‍ර විතක්කය විතර්කය විචාරය ප්‍රීතිය తත්‍ර මජ්ජත්තතාව කියන ඒවා ගත්තම මේ කට්ටිය මේ සමාධියේ උපකාරය ඇතිවාරින් ප්‍රථම අධ්‍යයනයේ. නමුත් මේ කට්ටියගේ පැවැත්ම නිසා මේ తත්‍ර මජ්ජත්තතාවට යම් බාධාවක් ඇවිල්ලා තියෙනවා. මෙයාට හරියට මේ වැඩේ කරගෙන යන්න බෑ. මේ කට්ටිය විසින් අභිභවනය කරලා තියෙනවා. මේ වගේ මේ රළු චිත්තාංග නැති වෙනවා. විශේෂයෙන් ප්‍රීතිය ගොඩාක් බාධකයි මෙයාට. ප්‍රීතියත් ගොඩක්ම බාධකයි මෙයාට. එතකොට මේක නැති වෙනකොට මෙයාටගේ තියෙන මධ්‍යස්ත භාවයට ඉඩ හම්බ වෙනවා. මධ්‍යස්ත භාවයට ඉඩ හම්බ වෙනවා. මේකට මෙයාට ඉඩ හම්බ වෙනවා. එතකොට එම ධානවල තත්ත්වයම ධානවල ඇති විතක්කේ ਵਿਚාරස ප්‍රීති යන ධර්මවල අභිභව ඇති බවයි. එම නිසා එම ධාන දෙකෙහි තත්ත්ව මත්තා ප්‍රකට නොවේ. එතකොට අභිවයන තෘතිය ධානෙහි තත්ත්ව මජ්ජතාව කියන ධර්මවල අභිවයන නොවන බැවින් ඒ එසවූ හිසි ධර්මයක් මෙන් ප්‍රකට කෘත්‍යයක් ඇති ධර්මයක් වෙයි. පරිභත්ත කිච්ච ඇති ධර්මයක් වෙනවා. එතකොට මේකෙදි උපේක්ඛකෝ විහෙරති කියන එකෙන් අපිට වැදගත් වෙලා තියෙන්නේ තත්ත්ව මජ්ජත්ත මජ්ජත්තතාව මේකේ තියෙන්නේ විතර්කය විචාරය ප්‍රීතිය කියන ධර්මවල නැති භාවය. මෙතන తත්‍ර මජ්ජත්තතාව හොඳට එසවූ සිත් ඇතිව හිස් ඇතිව වැඩ කරන ධර්මයක්සේ හොඳට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සතෝච සම්පජානෝ කියලා පාදේ. මේත් කතා කරන්නේ ධානලාභී පුද්ගලයා ගැන. සතෝච සම්පජානෝ සතෝච සම්පජාන මේ කියන්නේ සතිමත් පුද්ගලයා සහ ඥානවන්ත පුද්ගලයා කියන එක. සම්පජානී යුක්ත පුද්ගලයා. සතෝච සම්පජානෝ යන්නේහි සතෝ යනු සති යුක්ත පුද්ගලයායි. සම්පජඤ්ඤ යුක්ත පුද්ගලයා සම්පජාන නම් වේ. මේද තෘතිය ධ්‍යාන සමංගී පුද්ගලයා හඳුන්වන වචන දෙකකි. තෘතිය ධ්‍යාන සමංගී පුද්ගලයා හඳුන්වන වචන දෙකක් තමයි සතෝච සම්පජානෝ කියලා කියන්නේ. ප්‍රථම සහ ද්විතිය ධ්‍යාන දෙකෙහිද සතිය සහ සම්පජඤ්ඤ ඇති නමුත් එම ධ්‍යාන සමංගී පුද්ගලයා සතෝ හෝ සම්පජානෝ හෝ කියා හඳුන්වනු නොලැබේ. නමුත් තෘතිය ධ්‍යානලාභී පුද්ගලයා එසේ හඳුන්වනු ලැබේ. ඒ පුද්ගලයාව එසේ හඳුන්වනවා. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතු තුනක් අපිට විසුද්ධි මාර්ගයේ හම්බ වෙනවා. ඊට වැඩගත් හේතු තුනක්. ප්‍රථම ධානයේ යෝගාවචරයාගේ සිතේ පැවැත්ම ගතිය පහසු වන අතර ප්‍රථම ද්විතීයික ධානය හංගි පහසුයි එන අතර තෘතීයික ධානයේ යෝගාවචරයාගේ සිතෙහි පැවැත්ම පහසු නොවේ. ඒක පහසු ලෙස පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ටිකක් බරෑරු බරපතලයි. එනම් සතියෙන් සහ සම්පජාන්නෙන් හාත්පසින් ගෙන ඇති විටම තෘතිය ධ්‍යාන සිතෙහි පැවැත්ම බලාපොරොත්තු විය යුතුය. ප්‍රථම සහ ද්විතිය ධ්‍යානවල විතක්කේ ਵਿਚාරයේ සහ ප්‍රීතිය සුදුසු පරිදි ඇති නිසා එම ධ්‍යානයන්හි සිත පැවැත්වීම එතරම් අපහසුකකින් තොරව සිදු විය හැකියි. ඒ පුරුෂයෙකු භූමියෙහි ඇවිදීම වැනි. නමුත් හැම විටම එකටම පවතින ප්‍රීතිය සහ සුඛ යන දෙක අතුරින් ඕලාරික ප්‍රීතිය ප්‍රහාණය කොට සියුම් බවට පත් වූ ධ්‍යානයේහි සිත පැවැත්වීම කළ හැක්කේ සතියේ සහ සම්පජානෙහි කෘත්‍ය අධිකව ඇති කල්ලි පමණි. ඒ පුරුෂයෙකු දැලිපිහියක අග ඇවිදීම බඳුය. දැලිපිහියක අග ඇවිදිනකොට ඒක දෙපැත්තට නොවැටි ඇවිදින්නට ඕනේ වගේ මේ සති සම්පජඤ්ඤය තිබුණේ නැත්නම් මේ සුඛාස්වාදයේ ඇති තැන ප්‍රීතියෙන් තොරව වාසය කරන්නට බැහැ. ඒ නිසා මේක හරි සති සම්පජඤ්ඤයේ ඉහළ අවස්ථාවක්. දේනුවගෙන් වෙන් කරනද වස්සා. ඒ කියන්නේ හරක මේ මව් මොකද්ද හරක් දෙනගෙන් වෙන් කරාම ගව දෙනගෙන් වසුපැටියෙක් වෙන් කරාම ආරක්ෂා නොකරනු කබන කල්ලි. එයාව ආරක්ෂා කරේ නැත්තම් මොකද වෙන්නේ? නැවත දේනුව වෙතම යනවා. අම්මා වෙතම යා යමත යනවා. ඒක හැගේ හැටියක්. මේ පැටියාගේ හැටියක්. යන්නාසේ ප්‍රීතියෙන් වෙන් කරනද තෘතිය ධානයේ සුඛය සති සම්පජඤ්ඤයෙන් ආරක්ෂා නොකරනු ලබන කල්ලි නැවත ප්‍රීතිය වෙතම යයි. නැවත ප්‍රීතිය වෙතම යයිද යනවා. මොකද මේ ප්‍රීතිය. එනම් තෘතිය ධානයේ සුඛය ප්‍රීතිය සම්ප්‍රයුක්ත වෙනවා. ප්‍රීතිය හට ගන්නවා ඉසිතෙහි. එනම් ဒုတိය ධානයේට වැටේ. එබැවින් තෘතිය ධානයේ පැවැත්මට බලවත් සතියක් සහ සම්පජඤ්ඤය අවශ්‍යයි. ඒතර තෘතිය ධානයෙන් මෙයා ဒုတိය ධානයට වැටෙන්න පුළුවන් ප්‍රීතිය හරියට සති සම්පජඤ්ඤේ දුර්වල වුණොත් එහෙම. ඒ නිසා හොඳ සති සම්පජඤ්ඤයකින් තමයි මේ තෘතිය ධ්‍යානෙ පවත්වන්නට ඕනේ. ප්‍රීතිය හටගන්න දෙන්නේ නැතුව සුඛයේ වාසය කරත්. සත්වයෝ සුඛයේහි ඇලෙති. සුඛකාමානි භූතානි. සත්වයෝ සුඛයේහි ඇලෙනවා. තෘතිය ධ්‍යානෙහි සුඛයේද අතිමధుරයි. අතිමధుර සුඛයක් වෙන තෘතිය ධ්‍යානෙ. අතිශය ප්‍රීති සුඛයක්. ඒට වඩා අධික සුඛයක් නොමැත. ඊ අතිමధుර භාවය පහස නොඑක් ආකාරයෙන් සිත සතුට කරවන සහ ඕදග්ය කයසිත අතිශයින් ඉහළට එසවිය ඇති පුද්ගලයාගේ භාවය වෙන ස්වභාවයේ ප්‍රීතියේ අභාවයෙන් සිදු වේත. මේක ප්‍රීතියේ අභාවයෙන් තමයි මේ සුඛය අති මధుර වෙලා තියෙන්නේ. ඒතර මේකෙන් බලන්න ඕනේ ප්‍රීතියයි සුඛයයි අපිට තේරෙන්නේ සුඛය මේක වැඩි කරන කාම කැපේදී ඇත්තටම සුඛයයි ප්‍රීතියයි දෙක එකට තියෙනකොට තමයි ඒකේ ආස්වාද ගතිය වැඩි. ප්‍රීතියක් තියෙනවා, ප්‍රමෝදයක් තියෙනවා, සුඛයක් තියෙනවා. හැබැයි ධ්‍යාන සැපයට එනකොට ප්‍රීතිය නැති කරලා සුඛය විතරක් පැවැත්වුවොත් මේ සුඛයේ තත්ත්වය ඉහළ යනවා. මේ සුඛයේ තත්ත්වය වැඩි වෙනවා. එතකොට ඒකයි මේ කියලා තියෙන්නේ. අති මధుර භාවය පහස සහ ඕදග්ග්‍ය ස්වභාවයේ ඇති ප්‍රීතියේ අභාවයෙන් සිදු වී ඇත. ප්‍රීතියේ අභාවය නිසා සිදු වෙලා තියෙනවා ඒ භාවය. සතියේ සහ සම්පජඤ්ඤේ ආනුභාවයෙන්ම තෘතිය ධ්‍යාන සමංගී පුද්ගලයා අති ප්‍රණීත සුවේහි නොඇලී වාසය කරයි. ප්‍රීති ලෝභය හට ගන්නත් පුළුවන් මේක. ලෝභය හටගෙන සිත අකුසලට යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අතිශය ඉහළ සතියක් සම්පජඤ්ඤයක් තියෙන්නට ඕනේ. මෙතරම් ඉහළ සුඛයක නොඇලී අසාරජ්‍යව වාසය කිරීමට. ඒතර කර්ම තුනක් කියුණා. මේකේ ප්‍රීතියෙන් සුඛය, ප්‍රීතිය සුඛයෙන් වෙන් කර, ඒ කියන්නේ සුඛය ප්‍රීතියෙන් වෙන් කරපු නිසා මේක ඇවිදින්න හරි මේක පවත්තන හරි අමාරුයි. හොඳ සති සම්පජඤ්ඤයක් ඕනේ. ඒ වගේම සති සම්පජඤ්ඤේ තිබුණ නැත්නම් ධානය හිත නැවත ප්‍රීතිය සම්ප්‍රයුක්ත, සුඛයේ ප්‍රීතිය සම්ප්‍රයුක්ත වෙනවා. අර වස්සා දේනුව වෙත යනවා වගේ ඒක වළක්වන්නට සති සම්පජඤ්ඤය ඕනේ. අතිශය මధుර ප්‍රීතියක් සුඛයක් තියෙන නිසා ඒක නොඇලී වාසය කරන්න සති සම්පජඤ්ඤය ඕනේ. හැබැයි මේකේ පොඩි කරුණක්, අතිරේක කරුණක් මම එකතු කරලා තියෙනවා. විසුද්ධි මාර්ගෙහි තෘතිය ධ්‍යාන සුඛයට වඩා ඉහළ සංකත සුඛ වේදනාවක් නොමැතියි සඳහන් කර තිබුණද සංයුත්ත නිකායෙහි නිරාමිස සූත්‍රයට සහ ඊ අටුවාවට අනුව ලෞකික සහ ලෝකෝත්තර තෘතිය ධ්‍යානයේ සුඛයට වඩා ප්‍රණීතතර බවක් රහතන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂා ඥානයේ සම්ප්‍රයුක්ත සුඛෙහි ඇත කියලා දේශනා පාළියක් හම් වෙනවා. ඒක පැහැදිලිවම අටුවාවේ කියනවා. තෘතිය ධ්‍යානයේ ධ්‍යාන සුඛයට සහ ලෝකෝත්තර ඵල මාර්ගඵල තෘතිය ධ්‍යාන සිත්වල තියෙන සුඛයට වඩා නිරාමිස ඉතා ඉහළ ප්‍රණීතතර සුඛයක් අපිට රහතන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂා ඥානයේ තියෙන සුඛෙහි ලැබෙනවා කියලා දේශනා පාළියක් සහ අටුවා පාළියක් අත්දේශනායේ පැහැදිලිවම කියන අටුවාවත් එකේ විදිහට විස්තර කරනවා. ඉතින් කතමංච බික්කවේ නිරාමිසං සුඛං. නිරාමිස සුඛය මොකක්ද කිව්වම ඉද බික්කවේ බික්කු විවිච්ඡේව කාමෙහි විවිච්ඡ කුසලයේ ප්‍රථම ධ්‍යානයේ සුඛයත් ඊට පස්සේ විතක්ක ਵਿਚාරං අනම් භූප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං කියන ဒုတိය ධ්‍යානයත් පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායන පටිසංවේදීති යංකං අරියා ආචික්කಂತಿ උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතියඥාන උපසම්පජ්ජ විහෙරති ඉදං උච්චති බික්කවේ නිරාමිසං සුඛං කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ දක්වනවා කතමංච බික්කවේ නිරාමිසා නිරාමිස තරං සුඛං. නිරාමිස සුඛයට වඩා අතිශය නිරාමිස වූ සුඛය මොකද්ද කියලා දක්වලා තියෙනවා. යංකෝ බික්කවේ කීනාසවස්ස බික්ඛුනෝ රාගා චිත්තං විමුත්තං පච්චවෙක්කතෝ දෝසා චිත්තං විමුත්තං පච්චවෙක්කතෝ මෝහා චිත්තං විමුත්තං පච්චවෙක්කතෝ උප්පජ්ජති සුඛං සෝමනස්සං ඉදං උච්චති බික්කවේ නිරාමිසා නිරාමිස තරං සුඛං. ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් සිත මිදුණා කියන එක ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඇතිවන්නා වූ සුඛය ඊට වඩා වැඩි කියලා. ඒ නිසා අටුවාවේ මේකේ දාමං එකේ ෆුට්නෝට් එකේ දීලා ඇති අටුවාවේ මේක සඳහන් කරන උදාහරණයක් ලෙස සමහර රජුරුවන්ගේ එක ළඟින් වැඩ කරන සමහර මිනිස්සු ගොඩාක් කල් ඒක රාජ වල්ලභියෝ මෙයා වුණාට පස්සේ තනතුරෙන් පහත් වුණාට සමහරලාට රජගෙදර ඉන්න සේනාපතිවරුන්ගේ ඇඟවල් වල හැපි හැපි යනවා. ඒත් එකටි ගණන් ගන්නෙ නෑ. ඒ වගේ ප්‍රශ්න අහනවා අටුවාවේ ලෝකෝත්තර තෘතිය ධ්‍යානයේ සුඛය ප්‍රණීත විය යුතු නැතිද මේ ප්‍රත්‍යවේක්ෂා ඥානයේ කාමාවචර ධර්මයක් නිසා විය යුතු නැතිද කියලා. එතකොට කියනවා අරූපමාව දිලා කියනවා මීට වඩා මේකේ සුඛය ප්‍රණීතයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ. ඒ නිසාම ඒක දුන්නේ තෘත විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා මීට වඩා ඉහළ සුඛයක් නැහැ කියලා. නමුත් අපිට නිරාමිස සූත්‍රයට අනුව ඊට වඩා ඉහළ සුඛයක් ලෙස බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා කාමාවචර සිතක පහළ වෙන රහතන් වහන්සේ කිය. අනිත් ආර්යයන් වහන්සේලාගේ නෙවෙයි මේ කියන්නේ. කීනාසවස්ස බික්ඛුනෝ රහතන් වහන්සේගා ක්‍රියාසිතෙහි පහළ වෙන ඒ සුඛය ප්‍රණීතයි කියන එක. ඒ සුඛය ප්‍රත්‍යවේක්ෂා ඥානවල පහළ වෙන සුඛය ප්‍රණීත සුඛය ලෙස අර්ථකථනය කරලා තියෙනවා. ඊට පස්සේ එනවා සුකංච කායේන පටිසංවේදේති. සුකංච කායේන කියනවනේ පටිසංවේදේති. අනේ මේ පුද්ගලයා මුල් කරගෙන තමයි දක්වලා තින්නේ. මේ ධානයලාවි පුද්ගලයා නාමකයෙන් සුඛය පටිසංවේදනය කරනවා විඳිනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. සුකංච කායන පටිසංවේදින පාඨයෙන් අදහස් වන්නේ තෘතිය ධ්‍යාන සමංගි යෝගාවචරය සුඛීය කයින් සුඛය අත්විඳී යන්නේ. යා ඒ සුඛය අත්විඳිනවා. තෘතිය ධ්‍යානයේ සිටින විට ඒකේ ධ්‍යානයේ ඉන්නකොට මම සුවයක් අත්විඳිමි කිය ආභෝගයක් නැහැ. ඒ කියන්නේ ඒක මෙනෙහි කර කර ඉන්නේ නැහැ. මම සුඛයක් අත්විඳිනවා. මම සුඛයක් අත්විඳිනවා. මගේ ධ්‍යාන සුඛය ආදී ලෙස මෙනෙහි කිරීමක් නැහැ. තමන් සමාධියෙන් හොඳට මොනවද පටිභාග නිමිත්ත දිහා බලාගෙන ඒ සමාධිමත් භාවයේ තමයි තියෙන්නේ. එතන අත්විඳීමක් තියෙනවා. තමන්ට ඒක සිහි කරන්න පුළුවන්. තමන් ඉන්න බව, තමන් හිටිය බව සිහි කරන්නට පුළුවන්. ඒකෙන් නෑ ධ්‍යාන එකේ. ඒතර කියන්නේ තමන් ඒ වෙලාවේ අත්දැකීමක් යම් සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එකක් ලබනවා. නමුත් ඒ වෙලාවේ මානසිකාරයක් යන්නේ හිතේ මම මේ ධ්‍යාන හිතේ ඉන්නවා, මම ධ්‍යාන හිතේ ඉන්නවා ආදී දෙසට. නමුත් තමන්ට හොඳ අවයනස් එකක් තියෙනවා. දැන් ඒ වෙලාවේ යමක් අත්දැකීමින් ඉන්නවා බව. ඒතර ආභෝගයක් නෑ. මම සුවයක් අත්විඳීමේ කිය ආභෝගයක් නෑ. මානසිකාර කිරීමක් නෑ. නමුත් ඒ මොහොතේ සුඛ වේදනාව නාම සම කය සමග සම්ප්‍රයුක්තයි. එම වේදනාව යෝගාවචරයා ඒ වෙලාව අත්විඳින්මින් තමයි ඉන්නේ. ඊටාම ප්‍රණීත වෙච්ච අත්දැකීමක් මේ. ඒ ප්‍රණීත වෙච්ච අත්දැකීම ලැබමින් තමයි තමන් වාසය කරන්නේ. පටිභාග නිමිත්ත අරමුණු කරමින් ඒ සුඛය අත්විඳින්මින් මේ වෙලාව වාසය කරනවා. නමුත් අර සිතකින් සිතක් බලන්නා වගේ ආභෝගයක් තමන්ට නැහැ. මම සුවයක් අත්විඳිමි, මම සුවයක් අත්විඳා ආදී ලෙසට. මොකද ඒ වෙලාවේ ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරමින් තමන් අත්දැකීම ලැබමින් ඉන්න නිසා. එසේම අවස්ථාවේදී නාමකය සම්ප්‍රයුක්ත සුඛය විසින් ඇති කරවනු ලබන අති ප්‍රණීත චිත්තද රූපවලින්ද මුළු කයම ස්පර්ශ කරනු ලැබේ. මුළු කයමයි ප්‍රණීත චිත්තද රූපින් ස්පර්ශ කරනවා. තෘතිය ධ්‍යානෙ නැගී සිටි කල්හි එම කායික සුඛයද යෝගාවචරය අත්විඳි. එතකොට නැගී සිටියට පස්සේ කායික සුඛය අත්විඳිනවා. ඒ වෙලාවේ ධ්‍යානෙ ඉන්නකොට කායික සුඛය දැනෙන්නේ නැහැ. මානසික සුඛය තමයි ඒ වෙලාවේ අත්විඳිමින් අත්දකිමින් තමන් වාසය කරන්නේ. ඒ වෙලාවේ සුඛ වේදනාව දැනෙනවා. සුඛ වේදනාව අත්විඳිනවා. ඒක සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එකක් කියලා අපි ඒකට කියනවා. ඒ වෙලාවේ ඉන්න අවස්ථාව, ඒ ඉන්න බව තමන්ට තේරෙනවා. නමුත් ඒකේ ආභෝගයක් නැහැ, මානසිකාරයක් නැහැ. තමන් ධ්‍යානයේ ඉන්නවා. මේක තමන් ධ්‍යානයට සමවැදිර ඉන්නවා ආදී දෙසට මානසිකාරයක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට යා නාමකයෙන් සුඛය අත්විඳිමින් ඉන්න තා ප්‍රණීත අවස්ථාවක්, අතිශය ප්‍රණීත අවස්ථාවක්. රූපකයත් ඒ වෙලාවේ සංසිඳිලා තියෙන්නේ. නමුත් ඒ රූපකයේ සංසිඳීම තමන්ට තේරෙන්නේ තමන් ඒ ධ්‍යානයේ නැගී සිටියට පස්සේ. කියලාද පරිදි නාමකයින් සහ රූපකයින් සුවය අත්විඳීම ඉහත පාඨයෙන් අදහස් කරන ලදී. එතකොට සුකංච කායේන පටිසංවේදීති කියන්නේ ධ්‍යාන අවස්ථාවේදී නාමකයින් සුඛය අත්විඳ ඉන්නවා. ඒක නාමකයට දැනෙන එක. ඊට පස්සේ ධ්‍යානයේ නැගිටට පස්සේ රූපකයෙත් ලොකු සංසිඳීමක් තමන් අත්විඳිනවා. මොකද හේතුව ඒ ප්‍රණීත චිත්තජ රූපවලින් රූපකය හරියට වතුරකට බස්සලා තිබිලා එළියට ගත් ඒ තියනා වගේ හොඳ ප්‍රණීත භාවයක් තමන් අත්දකිනවා. විශේෂ සූත්‍රයක් තියෙනවා. මම ඒක තේරවාද සිද්ධාන්ත පාඩම් මාලාවේ කරා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ සූත්‍රය මට මතක නැහැ. ඒක කියනවා මේ ධ්‍යානයේ තියෙන සෝය විස්තර කරනකොට. ඒ ධ්‍යානයේ තියෙන සෝය විස්තර කරනකොට විශේෂයෙන්ම පංච නීවරණයන්ගෙන් සිත මිදීම උපමා පහකින් උන්වහන්සේ දක්වලා තියෙනවා. උපමා පහකින් දස්කලා තියෙනවා. එතකොට එක එක කාමච්ඡන්ද ව්‍යාපාදනි වෙන්නේ. ඊට පස්සේ රූපකයට ලැබෙනා වූ ආස්වාදේ විශේෂයෙන් විස්තර කරලා තියෙනවා. ඒකේ උපමා තියෙනවා අර මුළු වතුර කඳකටම මුළු ඇඟම බහලා තිබ්බට පස්සේ. නැත්තම් ඒ යම් නෙළුම් මලක් එහෙම හට ගන්නකොට යට තියෙන එකක් මුළු වතුරෙන්ම සම්පූර්ණයෙන් නෑවිලා තියෙන වගේ අතිශය ප්‍රණීත චිත්තද රූපවලින් මුළු කයම වෙලා ගන්නවා ඒ ධ්‍යානයට සමවැදී ඉන්න අවස්ථාවේදී. නමුත් ඒ කායික වේදනාව ඔහු දකින්නේ නැහැ. මොකද ඒ වෙලාවේ කාය විඥානයක් පහළ වෙන්නේ නැති නිසා. නමුත් තමන් ධ්‍යානෙ නැගිටට පස්සේ තමන්ට පැහැදිලිවම ලොකුවට ඒ සුවය අත්විඳින්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ නා යන්තං අරියා ආචික්කන්ති උපෙක්කකෝ සතිමා සුඛ විහාරීති. එතකොට යනු යම් ධ්‍යානයක් හේතු කරගෙන යම් ධ්‍යානයක් කාරණ කොටගෙන තෘතිය ධ්‍යානයට සමවැදින පුද්ගලයා ගැන බුද්ධාදී ආර්යෝ උපෙක්කකෝ සතිමා සුඛ විහාරී උපේක්ෂකව සතිමත්ම සුඛ විහරණයෙන් යුතුව වාසය කරන්නේ යයි පවසද්ද ප්‍රකාශ කරද්ද පසසද්ද එම තෘතිය ධ්‍යානයට සමවැදී වාසය කරයි යන්න. එතකොට ඒකට සමවැදී වාසය කරන මේක ආර්යෝ ප්‍රශංසා කරනවා. මේ ධ්‍යානයේ ඉන්න කෙනා උපේක්ෂකයි සතිවන්තයි සුඛ විහාරී. සැප විහාරයෙන් වාසය කරනවා. උපේක්ෂකයි తත්‍ර මජ්ජත්තාවෙන් ප්‍රීතිය හටගන්නට ඉඩ දෙන්නේ නැහැ. සතිමා සතිමා කියලා කියන්නේ සතිවන්තයි. ඒ වගේ ප්‍රශංසාවට භාජනය කරනවා නම් ඒ කෙනා ඒ ධ්‍යානෙට සමවැදී වාසය කිරීමක් කියනවා. තෘතිය ධ්‍යානෙට සමවැදී සිටින යෝගාවචරයාව බුද්ධාදී ආර්යෝ කවර කරුණක් නිසා ප්‍රශංසා කරද්දී විමසිය යුතුය. එයට හේතුව නම් තෘතිය ධ්‍යාන සමංගී පුද්ගලයා ප්‍රශංසාව ලැබීමට සුදුසු පුද්ගලෙක්. ඇයි කරුණු තුනක් කියන. ඇයි මේ ප්‍රශංසාවට પ્રાપ્ત වෙන්නේ සුදුසු? තෘතිය ධ්‍යානයේ සුවේ ඉහළම කෙලවරටම පැමිණි සුවේයි. අපි ඉස්සර කතා කරා විසුද්ධි මාර්ගයේදී මේ කෙලවරටම පැමිණි සුවේ. එම යෝගියා එම ඉහළම සුවේට නොඇලීෙහි මධ්‍යස්ථ වාසයි. තාම ඉහළම සුඛයක් අත්විඳිනවා එහි මධ්‍යස්ථයි. ඒ නිසා ප්‍රශංසා ලැබිය යුතු මේ පුද්ගලයා. මෙම යෝගියා තෘතිය ධ්‍යාන සුවේ සම්බන්ධයෙන් ප්‍රීතිය නූපදින පරිදි සතියෙන් සතිමත්. රෝභේ ලෝභේ ඇති වෙන්නෙත් නැහැ, ප්‍රීතිය ඇති වෙන්නෙත් නැහැ. ඒතරම් සතිමන්තයි මෙයා. ඊට පස්සේ මෙම යෝගියා ආර්යයන්ට ප්‍රිය වූ ආර්යයන් විසින් සේවනය කරනද ක්ලේශයන්ගින් කිලි නො වූ සුවය නාම කයින් විදිමින් සිට ඉහළම අග්‍රම සුවය. එතනින් එහාට දින උපේක්ෂාව. එතනින් එහාට යනවා නම් තියෙන්නේ මේ සුඛය උපේක්ෂාව කරන්න තියෙනවා. එතකොට මේ ඉහළම සුඛ අවස්ථාව මේ සුඛ අවස්ථාවේ වාසය කරනවා. ප්‍රීතියර නොඇටි, ලෝභයට නොඇටි, නොඇලි, ප්‍රීතියර නොඇටි ඉහළම සුඛයෙහි එතුමා වාසය කරනවා. නිසා මේ ආර්යෝ මේ තෘතිය ධ්‍යාන අවස්ථාව සිට පවත්වන කෙනාට අනිවාර්යෙන් ප්‍රශංසාව සිද්ධ කරනවා. ඒ නිසා මේ යන්න පුළුවන් ඉහළම සුඛය තමයි මෙල අද අර මොකද්ද අර සූත්‍රය හැටියට රහත් වෙලා ඉන්න පේසු වේලවන් එක රහතන් වහන්සේ විතර අපිට මේ සාමාන්‍ය මිනිස්සෙට යන්න පුළුවන් ඉහළම සුවේ තමයි මේ තෘතිය ධ්‍යාන සුවේ. මේක කාම සුඛේ අතිශය අභිවපු ඉහළම සැපයක්. ඒ නිසා සැප කැමැත්තෝ විසින් මේ ධ්‍යාන සුඛයන් පිළිවෙලින් ගිහිල්ලා තෘතිය ධ්‍යානයේ අධිගමණයට උත්සාහවත් වෙන්නට ඕනේ. තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති යන්නේ අදහස් වන්නේ කියන ද ලක්ෂණයන් යුක්ත තෘතිය ධ්‍යානට පැමිණ වාසය කරයි යන්නේ. එනම් තෘතිය ධ්‍යාන උපදවා වාසය කරයි යන්නේ. මෙම් පද විහෙරණයට අනතුරුව මුල් ධ්‍යාන දෙක මෙන්ම තෘතිය ධ්‍යානයේද විසුද්ධි මාර්ගයේ විස්තර කර ඇත. ඒට අනුව තෘතිය ධ්‍යානයේ ලක්ෂණ හතරකින් යුක්තයි. මොනවාද? ඒකංග විප්පහීන එක අංගයක් ප්‍රහාණ. මොකද ඒ ප්‍රීතිය. ප්‍රීතිය ප්‍රහාණය වෙච්ච අංගයක්. ඒකංග විප්පහීනං තතිය ඥානං. ප්‍රීතිය ප්‍රහාණය වීම වශයෙන් තෘතිය ධ්‍යානයේ ඒකංග විප්පහීනේ හඳුන් ලැබේ. ප්‍රීතිය ධ්‍යානක් ධ්‍යානංගේ ප්‍රහාණය වන්නේ තෘතිය ධ්‍යාන උපචාරශණයේදී නොව එහි අර්පණාශණයේදී. මොකද උපචාර අවස්ථාවේදී සෝමනස්සාගත සිතක් කාමාවචර සිතක් පහළ වෙන්නේ. සෝමනස්සාගත කාමාවචර සිතේ අනිවාර්යෙන් ප්‍රීතිය තියෙනවාමයි. ඒ නිසා උපචාර සමාධියේ පරිකාරම උපචාර අනුලෝම කියන ඒ ගෝත්‍රභූසිතේ පවා ප්‍රීතිය තියෙනවා. තෘතිය ධ්‍යාන සිතේ තමයි මේ ප්‍රීතිය යටපත් වීම සිද්ධ වෙන්නේ. ඒක විශේෂ එකක්. උපචාරක්ෂණයේදී නෙවෙයි මේ ප්‍රීතිය යටපත්වන්නේ ධානාක්ෂණයේදී පමණයි. ඊට පස්සේ ද්වංගං සමන්නාගතං තතිය ඥාන ද්වංග සමන්නාගතං සුඛ සහ ඒකාග්‍රතා යන අංග දෙක ඉපදීම් වශයෙන් තෘතිය ධානයේ අංග දෙකකින් සමන්වාගත බව දත යුතුය. සූත්‍ර පාඨෙහි ඒකාග්‍රතාවේ ධානාංගය ලෙස දක්වා නැති වූද විභංග ප්‍රකරණෙහි සපරික්කාර තෘතිය ධානයේ දැක්වීම වශයෙන් తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාව తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාව සතිය සම්පජඤ්ඤේ සුඛය සහ ඒකාග්‍රතාව යන අංග පහක් දක්වා ඇත. තතියන්ති ගණනානුපුබ්බතාය තතියං උබ්බතා තතිය ඉදං තතියං සමාපජ්ජතේති තතියං ජානಂತಿ උපේක්ඛා සති සම්පජඤ්ඤං සුඛං චිත්තසේකග්ගතා. එතකොට අංග පහකින් විභංග ප්‍රකරණය හඳුන්වා තියෙනවා. මේක අපි සාමාන්‍ය කියන්නේ සුඛ ඒකාග්‍රතා සති තතිය ඥානෙ කියලා. නැත්තම් අභිධර්ම ක්‍රමයේ චතුර්ථ ඥානෙ. විභංග ප්‍රකරණයේදී මේකේ තවත් අංග පෙන්නලා තියෙනවා. මොකද උපේක්ඛකෝ කියලා කිව්වනේ. උපේක්ඛකෝ සතිමා සතෝච සම්පජානෝ කියලා කිව්වා. එතකොට උපේක්ෂාව සතිය සම්පජානේ කියන ධර්ම ටිකත් උලුප්පලා පෙන්නලා තියෙනවා. ඒක වැදගත්. එතකොට උපේක්ෂාව සතිය සම්පජඤ්ඤය සුඛය චිත්ත ඒකාග්‍රතාවේ කියන අංග පහකින් තමයි විභංග ප්‍රකරණයේහි මේ තෘතිය ධ්‍යානය හඳුන්වලා තියෙන්නේ. ත්‍රිවිධ කල්යාණන් තෘතිය තතිය ඒක තති අධ්‍යානම් වෙනකොට හදාගන්න. තති අධ්‍යානම් ත්‍රිවිධ කල්යාණං තති අධ්‍යානම් දස ලක්කන සම්පන්නං තති අධ්‍යානම්. ඒක ෆේස් කළා වරදිලා. මෙම කරුණු දෙක ප්‍රථම අධ්‍යානෙහි විස්තර කළ ආකාරයෙන්ම දත යුතුය. අර ආදි කල්යාණ තුනයි, මජ්ජේ කල්යාණ තුනයි, පරියෝසాన කල්යාණ හතරයි කියන ඒකෙන්ම මේක විස්තර කරගන්න කියලා දක්වලා තියෙන සුද්ධි මාර්ගය. එතකොට මේ තමයි තෘතිය අධ්‍යානමට ඉවර කරගන්න පුළුවන් වුණා ඇත්තරම. තෘතිය අධ්‍යානයේ සම්බන්ධ විවරණය ගොඩක් ටෙක්නිකල්, ඒ කියන්නේ සෛද්ධාන්තික විස්තර ගොඩක් තමයි තිබුණේ. මේකේ අපිට වැදගත් වෙන කරුණු තමයි අපි ඉහළට යනකොට මේ සමහර ධානාංග දුරු කරમી යන්නට ඕනේ. ඒ කියන්නේ හැබැයි මේ ප්‍රීතිය කලින් දුරු කරනවා කියන එක කරන්න යන්න එපා. ඒක ප්‍රායෝගික නෑ. එහෙම කරන්න බෑ. කාමාවචර සිත්. ඒත් මේක විශේෂ අවස්ථාවක්. මේ ප්‍රීතිය අයින් කරමින් සුඛයත් එක්ක තියෙන ප්‍රීතියක් අයින් කරනවා කියන එක විශේෂ අවස්ථාවක්. විතක්ක ਵਿਚාර දෙන අයින් කරගන්නවා කියන එක විශේෂ අවස්ථාවක්. ඒවා නිකන් සාමාන්‍ය සිත්වල අපිට ඉවත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා ඊට පස්සේ වැදගත් වෙන දේ තමයි මේකේ තියෙන සති සම්පජඤ්ඤය. ඉතා වැදගත්. සුඛය ඇති කලෙහි ප්‍රීතියෙන් තොරව වාසය කරන්නට අධික සතියක් සම්පජඤ්ඤය. එතකොට ඒ ဒုတိය ධ්‍යානය තෘතිය ධ්‍යානට යන කෙනා ප්‍රීතියේ තියෙන ආදීනව මෙනෙහි කරන්න ඕනේ. හොඳට ඒ උදග්ග උදවැඩිච්ච භාවයේ ආදීනව මෙනෙහි කරලා ඒකේ මේ ඒ ඒ ඒ ශාන්ත ධ්‍යානය ගැන උපකල්පනය කරන මොකද තෘතිය ධ්‍යාන ලැබෙන නිසා උපකල්පනය කරලා ඊළඟට ඒක ලබන්නට කැමැත්ත ඇති කරගෙන නැවත පටවි කියලා ඒකට කියන ප්‍රීති විරාග භාවනාව කියලා. ඒ ප්‍රීති විරාග භාවනාව සිද්ධ කරගෙන ගිහිල්ලා මේකටපත් වෙන්නට ඕන. ඊළඟට අපිට තව වැදගත් කරුණක් කොහොමද වුණා මේ තත්තර මජ්ජත්තතාව කියන එක එන්න බලවත් වෙන පළවෙනි අවස්ථාවට හම්බෙන. බලවත් වෙන අවස්ථාව. මේක දසවිද ප්‍රථම ධානයේ දස ලක්ෂණ සම්පන්න කියන තැනදීත් අපිට තතර මජ්ජත්තාවේ කෘත්‍යයක් හම්බුණා. මජ්ජේ පරියෝසානේ. මජ්ජේ පරියෝසානේදී අමුතුවෙන් වීර්ය කරන්න අවශ්‍ය නැහැ, සිත පිරිසුදු කරගන්න අමුතුවෙන් සිත සමාධිමත් කරන්න අවශ්‍ය නැහැ කියලා පාඨවලින් අපිට හම්බුණා. ඉතින් ඒ විදිහට ඒ තතර මජ්ජත්තාව ප්‍රථම ධානයේත් වැඩ කරලා තියෙනවා. නමුත් ඒක හොඳටම ප්‍රකට වෙන්නේ ဒုတိය ධානයේදීත් නෙවෙයි. මොකද ප්‍රීතිය තියෙනකොට තතර මජ්ජත්තාව තාම හැඟවිලා. තතර මජ්ජත්තාව වැඩගත් මේ ධානයටපත් වෙන්න. ඒක ප්‍රථම ධානයේදීම වැඩ කරලා තියෙනවා. නමුත් හොඳටම ප්‍රකට වෙලා මතුවෙන්නේ තෘතිය ධානයේදී. ඊට පස්සේ මේක චතුර්ථ ධානයේදී මේකට කියනවා පාරිසුද්ධි උපේක්ෂාව කියලා. ඒක ඥාන උපේක්ෂාව බවට පත් වෙනවා. මොකද ඒ පාරිසුද්ධි උපේක්ෂාව බවට. පාරිසුද්ධි උපේක්ෂාව කියලා කියනවා මොකද හේතුව මේ තතර මජ්ජත්තතාවට සුඛය කියන එක තව බාධකයක්. තතර මජ්ජතාව හොඳටම වැඩ කරන්නේ යාගේ තියෙන මධ්‍යස්ත ගතියක් නිසා උපේක්ෂක වේදනාවෙක. එතකොට තමයි යා උප්පරිම මේක ලබන්නේ. උප්පරිම අවස්ථාව ලබන්නේ. හොඳටම වැඩ කරන්නේ. එතකොට තමයි උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා පාඨය හම් වෙන්නේ. උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ තතර මජ්ජත්තතාවට මේ ක්‍රමානුකූලව අවකාශ ලැබීමක් සිදුවෙනවා. අපි සාමාන්‍යයෙන් තතර මජ්ජත්තා කියන චෛසිකේ ලොකුවට කතා කරන්නේ නැහැ. තතර මජ්ජත්තා චෛසිකය පරමත්ත දීපණිය හඳුන්වා තියෙනවා අන්ත දෙක වලට වැටෙන්නේ නැතුව මේ කුසල සිත මධ්‍යස්ත පවත්තන ධර්මයේ ලෙස. ඒ කියන්නේ අන්ත ගත්තම අතිශය ලූක භාවයට, අතිශය පිනාගිය භාවයට පත් වෙන දෙන්නේ නැතුව, උද්දච්ච ලීන භාවයන්ට පත් වෙන දෙන්නේ නැතුව සිත මධ්‍යස්තව පැවැත්ම. මේක හැම අකුසල කුසල සිතකටම අනිවාර්යෙන් අවශ්‍යයි. හැම සෝබන සිතකටම මේක අවශ්‍යයි. මේකේ කෘත්‍ය ලොකුවටම පේන්න පටන් ගන්නෙ සිත සමාධිමත් කරලා ධාන මට්ටම් වලට යනකොට. ඒ වගේම මේක ලොකුවට විපස්සනා භාවනාවෙත් ලොකු උපකාරයක් මෙයා සම්තනක මෙයාගේ වැදගත්කම මතුවෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඉහළ භාවනා කෘත්‍යයේදී තත්‍ර මජ්ජත්තතාව ඉතාම ඉහළ කෘත්‍යයක් සිද්ධ කරනවා. මේක තමයි බොජ්ජංග උපේක්ෂාව කියලා කියන්නේ. අපි තත්‍ර මජ්ජා චෛසික ඉගෙන ගන්නකොට ලොකුවට මේක ගැන සමහරවිට කතා කරන්න අවධානය දෙන්නේ නැහැ. සහ ඒක කාමාවචර සිතේ පැවැත්ම ඉතරම් ලොකුවට ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් ධාන සිත්වලට එනකොට, අර්පණා සිත්වලට එනකොට, විදර්ශනා ඥානවලට එනකොට මේ තත්‍ර මජ්ජත්තතාව කියන එක ලොකු ප්‍රබල කර්තව්‍යයක් සිද්ධ වෙනවා. හැබැයි ඒක දින ඒක දින සිද්ධිය තමයි එයත් එක්කම ඉන්න අනිකුත් ධර්ම වලින් මෙයා යටපත් වෙනවා. ඒ නිසා තමයි ඔය කුසල සිතෙහි, කාමාවචර කුසල සිතෙහි සත්‍ර මජ්ජත්තතාව විතරක් ලොකුට ප්‍රකට නැත්තේ. මොකද කාමාවචර කුසල සිතක් ගත්තොත් අපිට පහළ වෙන කුසල සිතක් ගත්තොත් අනිවාර්යෙන් විතරකේ තියෙනවා. අනිවාර්යෙන් ਵਿਚාරේ තියෙනවා. ඒකේ ප්‍රීතිය නැති වෙනවා, උපේක්ෂක වේදනාව පහළ වෙනකොට එතන පොඩි අවස්ථාවක් යාට ලැබෙනවා. නමුත් විතක්ක ਵਿਚාර දෙන එකේ බලපෑම යාට තියෙනවා. ඒ නිසා මේ තත්‍ර මජ්ජත්තතාව විතරක්ම ප්‍රකටවන්නේ නැහැ. ඒක ප්‍රකට වෙනවා භවනාවේදී කාමාවචර භවනාවේදී හොඳට භවනාව සිද්ධ කරගෙන යනකොට අර ලීන උද්දච්ච භාවය වළක්වන එක. ලීන උද්දච්ච භාවය වළක්වන එක. දැන් මෙතනදී මෙයා ප්‍රීතියට සෝමනස් ප්‍රීතියට දෝමනස්සයට නොඇටි ඒ අන්ත දෙකට නොඇටි ගමන් කරන ධර්මයේ බවට පත්. ඒ නිසා මේකේ අන්ත දෙක ලීන උද්දච්ච භාවයට වැටීම වළක්වනවා ලූක භාවයට. ඒ කියන්නේ දෝමන දෝෂයේ පැත්තට බරවණ එකත් අතිශය උදග්ග්‍ය භාවයට, ඒ කියන්නේ අතිශය සතුට වෙලා ලෝභයේ පැත්තට වැටෙන එකත් වළක්වනවා. ඒ නිසා මේ తතර මජ්ජත්‍රා චෛසිකය කියන්නේ අපේ సంతානය හරි ලයින් එකක තියාගෙන යන්නට උපකාර වෙන ධර්මයක්. මේකේ වටිනාකම අපිට පැහැදිලි වෙන්නේ මේ ධ්‍යාන කතාවේදී භවනා මානසිකාරවලදී. ඒ නිසා ඒක සර්ව සෝබන සාධාරණ චෛත්‍යිකය ලෙස දක්වලා තියෙනවා. ඒකේ වටිනාකමත් අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට සති සම්පජඤ්ඤයේ වැදගත්කම, ප්‍රීතියේ සමාධියේ බාධක භාවය, ඊළඟට ප්‍රීතිය මොනවද උපේක්ෂක తතර මජ්ජත්‍රා වැදගත්කම, සති සම්පජඤ්ඤයේ වැදගත්කම, ඊට පස්සේ සුඛයක් අතිශය ප්‍රණීත සුඛයක් මෙයා අත්විඳින්මින් ඉන්නවා. ඒ මොහොතෙත් අත්විඳිනවා. ඒ මොහොතේ ඔහුට ඒක දැනෙනවා, ඒ සුඛය අත්විඳින එක. එතකොට ඒ වගේම කයටත් ඒ සුඛය ලැබිලා තියෙනවා ලොකුවට. ඉතින් ඒ විදිහට මේ සුඛයෙන් පිරිච්ච අවස්ථාවක තමන් වාසය කරනවා. ඉතින් ඒකත් මේකේ වැදගත් අවශ්‍ය. ඒක ආර්ය විසින් ප්‍රශංසා කරනවා. වැදගත් මේක තමයි ඒ සුඛයෙන් නොඇලී සිටිනවා, ඒ සුඛයේ සමග ප්‍රීතියෙන් තොරව සිටිනවා කියන එකත් ඉතාම වැදගත්. ඒ නිසා ප්‍රශංසාවට පවා භාජනය වෙනවා. ඉතාම විශේෂ ධ්‍යානය, ඉතා විශේෂ අවස්ථාවක්. ඊට එහාට තියෙන්නේ දැන් සුඛය කියන භූමිය ඉක්මවලා උපේක්ෂක භූමියට පැමිණෙනවා. දැන් එතනින් එහාට තියෙන උපේක්ෂාවේ භූමිය, අරූපාවචර ධ්‍යාන වලට යනකම් තියෙන උපේක්ෂාවේ භූමිය. මේ තමයි සුඛයේ කෙලවර අවස්ථාව. මේ සුඛයේ කෙලවර අවස්ථාවට පැමිණිච්ච ධ්‍යානය ඉතාම ප්‍රණීත ධ්‍යානයක්, වර්ණිත ධ්‍යානයක්. ඒ නිසා මේ ධ්‍යානය උත්සාහ වඩන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට තවත් අවස්ථාවක් ලබා දෙමි. අපිට පුළුවන් වෙයි මේ සෙමෙස්ටර් එකේ මම මේ මාසේ අගදී පාඩම් නවත්තනවා. මොකද අපේ ආයතනයේ විභාග කටයුතු ස්වාමීන් වහන්සේලාගේ පටන් ගන්න නිසා. ඉතින් මට පුළුවන් වෙයි චතුර්ථ අධ්‍යානයේ කතා කරලා, ධ්‍යානයන්ගේ පංචක ණය තව දවසක් කතා කරලා මේ කටයුතු මේ වාරය සඳහා අවසන් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. මොන්දරසම නැති මෛත්‍රිය නෙවෙයි වඩලා තියෙන්නේ. මෛත්‍රී වඩන වල ඇටැච්මන්ට් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි ඔය තමන් ඉන්න දර්ශනයක් එක්ක ඔය කැටෙන්නේ? තමන් හිතන් ඉන්නවා සත්පුද්ගල සංඥාව සමත භාවනාවක් වැඩිවීමෙන් තමන්ගේ ඒ විදර්ශනාවේ බල අඩු වෙනවා කියලා තමන් හිතාගත්ත දර්ශනයක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තිනවා මජ්ක්‍ධිම නිකායේදී විදර්ශනා වඩන යෝගියාට වෙහෙස එනවා නම් කෙලින්ම ආපහු සමත නිමිත්තට යන්න කියලා කියනවා. ඒතර කියලා නැහැ මෛත්‍රිය අතහැරලා යන්න කියලා. එහෙම එකක් කියලා නැහැ. තමන් ලබන්නේ මොන ධ්‍යානයක්ද? මෛත්‍රී ධ්‍යාන, මෛත්‍රී ධ්‍යාන සමාධිය. මෛත්‍රී ධ්‍යාන සමාධිය වුණාට පස්සේ සමාධිය දියුණු වෙනවා. ඒ කුසල සිතන්නේ පහළ වෙනවා. කුසල සිතක් නෙවෙයි. ඊට පස්සේ ආපහු ඒ කුසල සිතේ ධ්‍යාන සමාධි උපකාර කරගෙන නැවත විදර්ශනාවට යන්නට. ඒ කිසි බාධාවක් නැහැ. ඒක තේන්නේ තමන් ඇති කරගත්ත දර්ශනයක් තියෙනවා. මේ මෛත්‍රියේදී සත්පුද්ගල සංඥාවක් ඇති වෙනවා. ඒකෙන් මට බාධාවක් වෙනවා කියලා නිකන් දර්ශනයක් හිතින් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒක මතක් වෙනවා ඇති. ඒක ඒ දර්ශනේ තියෙන නිසා. මතක් වුණාට ප්‍රශ්නයක් නැහැ වගේ දේවල්. ඒ තමන්ට තියෙන්නේ තමන් විදර්ශනාවන්න ඕන සමතවන්න බණහනකොට බණහන. එහෙම තමයි තියෙන්නේ. ඒකෝට බණහනකොට තියෙන සද්දේ මෙනෙහි කර එහෙම කරොත් එම් බණක් ඇහෙන්නේ නැහැ. එතකොට අපි බණ අහනකොට තියෙන අර්ථයනේ මෙනෙහි කරන්නට ඕනේ. එතකොට විතර සනාවක් වැඩෙන්නේ නැහැ. සමහරව සමහර බණ අහනකොට. සමහර බණවලට විදර්ශනාවට හරව ඕන බණක් ඥානයේ තියෙන එක විදර්ශනාවට හරව ගන්න පුළුවන්. නමුත් ඒ බණේ අර්ථයෙන් හිත යවන්නට ඕන. එතකොට ඊට පස්සේ සාමාන්‍ය ඉදිනදා වැඩ කටයුතු කරනකොට අර්ථවලට හිත යොමු කරන්නට ඕන. එහෙම නොකර ඉන්න බැහැනේ අපිට. ඒවා කරා කියලා අර විදර්ශනාවේ බල අඩු වෙනවා කියන එකක් නෙවෙයි. ඒක රේරුකාණ සම්පත පැහැදිලිවම කිය දෙනවා නේ. ඒ කියන්නේ තමන් විදර්ශනා වඩනකොට සත්පුද්ගල සංඥාව දුර වුණත් භාවනාවේදී වචන වලට භාවිතා කරන්නේ නැහැ. වචන භාවිතා කරන්නේ සම්මුතියෙන්ද? ඒක ලෝක විවහාරයේ අතික්‍රමණය කරන්නේ ආර්යයන් වහන්සේලා. ඒකට ඒක භාවිතා කරනවා. ඒක භාවිතා කරා කියන බාධාවක් වෙන්නේ ඒකට. ඒක ලෝක විවහාරයක් කොද? ලෝක විවහාරයක් භාවිතා කරන අම්මා තාත්තා කියලා අපි කියන්නේ ස්කන්ධ ගොඩක් පංචස්කන්ධයක් මෙහෙන්න ධාතු ගොඩක් මෙහෙන්න කියලා අපි කියන්නේ නැහැ. අපි අම්මා තාත්තා ආදී විවහාරය තමයි භාවිතා කරන්නේ. ස්වාමීන් වහන්සේ තමයි කතා කරන්නේ. ඒක තනිකරම සත්පුද්ගල සංඥාවලින් කතා කරලා තියෙනවා. ඒක තමයි ඒක හැටි. ඉතින් මෛත්‍රී වඩන කොටත් ඉතින් සත්‍ය පුද්ගලයෙක් අරගෙන මෛත්‍රී වැඩීම සිද්ධ කරන්නේ. ඒක සාමාන්‍ය ලෝක විවහාරයේ කරන එක වගේමයි. ඒ නිසා ඒක මේ කිසිම බාධකයක් නැහැ. ඒක ධර්මයේ ලැබිච්ච තියෙන අවවාදයක්. ඒක තමන් මට පේන්නේ ඔකේ තමන් කන්සෙප්ට් එකක් හදාගෙන තියෙනවා. ඒකෙන් ඉතින් මම මේ අරකේ කඩනවා, මේකේ සත්‍යවාදී හබලනවා, මොකද්ද මේ කියලා තමන්ගේ කන්සෙප්ට් එකකින් තමන්ට බාධා කරන බවක් තමයි තියෙන්නේ. නැත්නම් කිසිම හරියට කරන කෙනෙක්ට ඒක බාධක වෙන්නේ නැහැ. මෛත්‍රී ධ්‍යානයේ තියෙනවා කියන එක සමහර දෝෂ චරිතයන්ට මෛත්‍රී ධ්‍යානෙට සමවැදිලා මෛත්‍රී ධ්‍යානේ නැගී සිටලා තමයි විදර්ශනා වඩන්නට උනේ. අධික ද්වේෂ චරිතයක් එමනක් කවුරුත් අධික රාග චරිතයන් නම් අසුබේ වඩන්න තෝරන. ඉතින් අසුබේ වඩන කොටත් කෙලින්ම තියෙන කේසා ලෝමා නකා දන්තානේ. කොහෙද ඒකට තියෙන සම්මුති ගොඩක්නේ. අපි බලන්න උටනේ පටවිදාති පටවියාදී සතර ඒකට උපකාරයි, කෙලින්ම උපකාරයි මේ අනාත්ම සංඥාව දුරු කරන්නට. නමුත් එතන උනත් තියෙන සම්මුති ටික. එතනත් අපි ධාතු වලට යන්න එපා ඒ කඩවල. හැබැයි අපි අසුබ භාවනාවේ ධානයට සමවදිනවා. කසින භාවනාව, නීලාදී කසින භාවනාව ගත්තොත් එම කණිකර සම්මුතිය. නේද? කණිකර සම්මුතිය. ඊට පස්සේ ආනාපාන සතිය ගත්තොත් එම කණිකර සම්මුතිය. ඒතර ඒ වගේ සම්මුති අරමුණු වල හිටියා කියලා ඒවා බාධා කරන්නේ නැහැ ධ්‍යාන. ඔය ක්‍රමයෙන් ගත්තොත් එහෙම මෛත්‍රී ධ්‍යානය anu සමා විපස්සනාට බාධකයක් වෙයි සාර්ථකත්වනේ කරන්නේ. එහෙම එකක් ධර්මයේ නැහැ. එහෙම ගන්න නැහැ. බුදුරණන් ආශ්‍රිතින් විශේෂම ක්වලිටියක් තමයි මහා කරුණා සමාපත්තිය. ඒ නිසා මේ ඒක ගැන හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ මෛත්‍රී වඩනකොට මෛත්‍රී වැඩුවා. ඒක අමතක කරා. විදර්ශනා වඩනකොට විදර්ශනා වැඩුවා. ඒකත් අමතක කරා. ඊට පස්සේ මේ දෙක අදාළ වෙලාවේ වැඩ කරගෙන කටයුතු කරන් යන එක තමයි කරන්න තෝ. ඒවා මෙනෙහි කරන්න යන්න එපා. ඒවා මෙනෙහි කරනකොට සමහරවිට ද්වේෂය හට ගන්න, බය හට ගන්න. එහෙම මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරන්න පුළුවන් අය ඉන්නවා. සසර දුක බය මෙනෙහිගෙන සමහරට බය වෙනවා, ත්‍රාසය ඇති වෙනවා. දැන් වතුරේ ගිලිලා මැරෙන අවස්ථාවක් සීකරොත්, පොළොවේ යට බල පළපටින් බලලපු අවස්ථාවක් මෙනෙහි කරොත්, මොන හරි ගරා වැටලා පොරෝ යට හිර වෙච්ච අවස්ථාව ඉත අතිශය දරුණු මරණ නේ. එතකොට මේ ඇඟ කුඩු වෙන අවස්ථාවක් මෙනෙහි කර, බෝම්බයකට අහු වෙන අවස්ථාවක් මෙනෙහි කර. ඒතර යා මෙනෙහි කරනකොට ත්‍රාසය ඇති වෙන්නත් පුළුවන්. එහෙම තියෙනවා. සමහර මලසිරුරු තියෙනවා. යා බලන්නට. ඒ කියන්නේ මේ සමහර අපිට බලන්න බැරි මානසිකව කපල කොටලා තියෙන මානසික ඒවා සමහර යෝගාචරණට සුදුසුයි. ඒවා අර තියෙනවා මොනවද වික්කිටක වික්ඛායතකනේ, වික්කිටක හත වික්කිටක වගේ ඒවා ගත්තම මේ යුද මේවල දෙකට පළලා අර කාකපාද වශයෙන් ඉරලා තුනට ඉරලා එහෙම තියෙන මලසිරුත් නේද? ගොඩාම යුද භූමියට හම් වෙන්නේ. මිනිස්සුන්ට කපනකොට එකට සතුරන්ව ඊටාම දරුණු ලෙස කපනවනේ. එතකොට ඒවා දකිනකොට අපිට හරි මොනවද ඒවට කියන්නේ හරි offense උනත් හරි strong objects ඒවා බලන්න හරි අමාරුයි සමහර අයට. එහෙම අමාරු නම් ඒවා මෙනෙහි කරන්න යන්න එපා. ඒවා මෙනෙහි කරන්න එපා. මොකද ඒකෙන් තනිකර සන්ත්‍රාසයක් තමයි ඇති වෙන්නේ. සමහරුන්ට ඒකෙන් සංවේගයක් නේ උපදින්නේ, බයක් උපදින්නේ. ඒකට හුරු කරන්න ඒක බය නම් කරන්න යන්න එපා. සමහරුන්ට ඒවා ගැළපෙනවා. සමහරුන්ට ඒවා ප්‍රශ්නයක් නේ, දරාගෙන භවනා කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඒවට කාලයක් හිත හුරු කරලා තමයි එවගේ ඔබ්ජෙක්ට්ස් වලට යන්න ඕනේ. ඒ නිසා මරණ සතිය මෙනෙහි කරනකොට හොඳම එක තමයි තමන් මිය ගිහිල්ලා ඉන්නවා, මිය යන බව, මිනි පෙට්ටියක ඉන්න බව, නැත්නම් මැරිලා තියෙන බව. ඒ වගේ හිතක් ඇති කරගත්තම එහෙම බැරි නම් ඒක අමාරු නම් තමන් එක මෙනෙහි කරන්න අමාරු නම් වෙන මැරිච්ච සත්වයෙක් ගැන මෙනෙහි කරලා කරන්න. ඒක ප්‍රශ්නයක් නේද? විපස්සනා වුණා සමහර යෝගාවචරයන්ට තියෙනවා ආධ්‍යාත්මික సంతානේ විපස්සනා කරන්න අමාරුයි. මොකද භව රාගේ වැඩි එකට. එලෙසින සමහරවිට තමයි මේ භවයේ තියෙන නාම රූපෙ මෙනෙහි කරන්න අමාරු. ඒකට දෙනවා අතීත අනාගත විපස්සන. අපි සංවිතනිකය බලන්න සලායතන සංවිතයේ මුලින්ම ආරම්භ වෙන්නේ එහෙම. සලායතන හරි ස්කන්ධ සංවිතය හරි දෙකේ එක. ඒ ආරම්භ වෙන්නේ එහෙම. අතීත අනාගත විපස්සන. ඒක අටුවාවේ කියනවා ඒක දීලා තියෙන්නේ පච්චුප්පන්න භවයේ විපස්සන සමහරවිට විපස්සනා කරන්න අමාරුයි මේ ආත්ම භවෙදීන ඇල්ම වැඩි නිසා. ඒකට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න හිත දෙන්නේ නැහැ. එතකොට ඒ කට්ටියට අතීත අනාගත භවයන් අනුමාන කරලා මෙනෙහි කරලා ඒවල නාම රූපී අනිත්‍යයි දුක අනාත්මයි කියලා හුරු කරලා තමයි වච්චුප්පන්නකට එන්න තෝරන්නේ. ඒ නිසා අපිට ටිකක් අර හොරි මේ තමන්ගේ මරණය මෙනෙහි කරන්න අමාරු නම් සමහරට මැරලා ඉන්න සත්තු ඉන්නවා. තිරිසන් සත්තු මැරිච්චව. හොඳ හූනෙක් මේ ගෙම්බෙක් නැත්තම් මොන හරි මීයක් වගේ මැරලා ඉන්න සතෙක් නැත්තම් වීඩියෝ එකක බැලුවොත් එම් සතෙක් මැරලා ඉන්න අවස්ථාව මෙනෙහි කළා. ඒකෙන් ගන්නට පුළුවන් මරණ ජීවිතං අනියතං මරණං නියතං මේ සතා මිය ගියාසේ මාත් මිය යනවා කියලා ඒකම තමන්ට ආරූඪ කරගන්න. ඊට පස්සේ තනියම ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතයේ මරණය සිද්ධ වෙන එක. ඊට පස්සේ එහෙමත් මැරණම් ලෝකේ හැම සත්වයාගේම මරණය සිද්ධ වුණා. මටත් ඒක වෙනවා. එතකොට ඒකිනුත් අර බය අඩු වෙනවා. මොකද කොමන් එකක් නිසා. දැන් උදාහරණයකට අපි මොනවා හරි රෝගයකට හෝ දරුණු ව්‍යසනයකට ප්‍රාප්ත වෙනකොට තවත් අය ඒකට ප්‍රාප්ත වෙනවා දකින්නකොට මනසේ තියෙනවා එක්තර මන ඒ කියන්නේ සයිකලොජිකල් ඉෆෙක්ට් එකක්. ඒකේ අපි ද්වේෂය අඩු වෙන දුක අඩු වෙන බවක් කියලා ගන්නවා. ඒ කියන්නේ අවීචි මහා නරකයේ දරුණු වෙන්නේ දුක. ඒක අනිත් අය පේන්නේ නැහැ. ඒතකොට තමන් තනියම දුක් විඳිනවා වගේ තමයි තේරෙන්නේ. ඒතකොට අතිශය දුර්ක දරුණුයි. ඉතින් ඒ නිසා අර මරණ සතිය කාට හරි වඩන්න එක හරි අමාරු භාව එක ඥානවන්තයන් තමයි ගැලපෙන භාවනාව. ඒක සමහරන්ට ගැලපෙන්නේ නැහැ මරණ අනුස්සතිය. සමහර අයට ගැලපෙන්නේ නැහැ සමහර අයට ඒක ගැලපෙනවා. ඒක ඒක අනිවාර්යෙන් මේ මරණ අනුස්සතිය කියන එක හැමෝටම ගැලපෙන භාවනාවක් නෙවෙයි. ඒක කරන්න අමාරු නම් නොකර හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක චතුරාර්ය ආරක්ෂාවක් ලෙස බේසිකලි ජීවිතං අනියතං මරණං නියතං කියලා වාර කීපයක් දිනපතා මෙනෙහි කරන එක කරෙන්න ඕනේ. ඒක මේක වරනේ ඒක ගැඹුරට යනකොට සමහර අයට ඒක තේරුම් ගන්න අමාරුලා හිත නිකන් වැටෙන්න පුළුවන් දෝමනස්සයට ද්වේෂයට බයට. ඉතින් ඒ නිසා මරණානුස්සතිය කියන එක සුදුසු නම් විතරක් වඩන්න. තමන්ට ඒක දරන්න පුළුවන් නම් විතරක්. ඊට පස්සේ ඒකෙදිත් තමන්ගේ එකපාර තමන්ගේ මරණ සාමාන්‍ය මෙනෙහි කරන සාමාන්‍ය ඒ කියන්නේ මේක වැදගත් වෙන්නේ මෙතනින් පස්සේ මේ ජීවිතේ අපි ගොඩනගාගෙන ඉන්න තව ආයතන වෙන්න පුළුවන් රැකියාවල් වෙන්න පුළුවන් රූපේ වෙන්නට පුළුවන් දැනුමවල් වෙන්නට පුළුවන් මේ ඔක්කොම මේ කියන්නේ තත්ත්වයේ වෙන්නට පුළුවන් මේ සියල්ල අතහරින්න සිද්ධ වෙනවා සමාජ සම්බන්ධතා පෞල් සම්බන්ධතා මේ අතහරින්න සිද්ධ වෙනවා මේ සියල්ල මෙතනින් අවසන් වෙනවා ඕකනේ මරණයට බය කට්ටි ඉතින් තව තැනක අපි උපදිනවා. ඒතර මේ ඒ උපදින එක අවශ්‍ය නැහැ. ඒක අපිට ඒ තරම් වැදගත්. ඒකත් මරණසතුට වැදගත් වෙනවා. මොකද අර එක තැනක තියෙනවා මැරිලා උපදින තැන නියමයක් නැති භාවයත් මරණානුස්සතිය එක්තරා මානසික මානසිකාරයක තියෙනවා. මානසිකාර විදි 7ක් 8ක් තියෙනවා මානසිකාර විදි. ඉතින් ඒ සාමාන්‍යයෙන් අපි මෙනෙහි කරන මේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේදයේ සිඳී. ඉතින් ඒ නිසා සාමාන්‍ය මරණයක් ලෙස තමන්ගේ එක මෙනෙහි කරා නැති ප්‍රමාණවත්. ඒක තමාරු නම් අර අන් අයගේ එක මෙනෙහි කළා මෙනෙහි කරා. ඒතකොටත් අර බය අඩු වෙනවා. ඒ සමහරකට තියෙනවා නේද? හැබැයි අර ඔෆෙන්සිව් ඩෙත්ස් මෙනෙහි කරන්න යන්න එපා. ඒක අවශ්‍ය නැහැ. ඒක අනවශ්‍ය දෙයක්. සමහර අයට ඒක පුළුවන්. මම බැරි අය කරන්න යන්න එපා. පොඩ්ඩක් ඉතින් උත්සාහ කරාට කමක් නැහැ. ඒක ගොඩාක් try කරන්න යන්න එපා. ඒක බය නම් ඒක එනවා නම් ඒකට ඉඩ දෙන්න එපා. සමහර විට ඒකෙන් සමාධිය පව අඩු වෙන්න පුළුවන්. ඒක කරන්න කියලා. ඒක හිමින් හුරු කරන්න. හිමින් හුරු කරන්න. පොඩ පොඩ ඉතින් හුරු කරන්න. ඒක ගන්න ඉතින් ඒක නැති කර ගන්න අවශ්‍ය නැහැ. මේ එකපාර කරන්න යන්න එපා. දැන් තරවසන්නේ.
අස්තරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආමනාල කරගෙන ගියා. එතකොට මේ සාමාන්‍ය විනාඩි 10 තමයි බැරිුනේ විනාඩි 10 මේ විනාඩි 5කට යන අධිෂ්ඨාන කරාම විනාඩි 5 විනාඩියක් තුරු ස්වාමීන් වහන්සේ මේ එළියට ගමන් කරලා තමයි මේ විදියට
පහෙන් එළියටද පහෙන් අඩුවද පහෙන් වැඩියද? එහාට කියන්නේ තමයි එළියට එන්නේ. අදිෂ්ඨාන කරේ කීයද? අදිෂ්ඨාන කරේ 10ද? ඔව් විනාඩි
10.
හරි විනාඩි 10 අදිෂ්ඨාන කරා. එතකොට එළියට එන්නේ 6න් 7න් වගේ නේ? හරි අපි දැන් ආරජ්‍ය සාමාන්‍ය දිනපතා දිනපතා නෙවෙයි විටින් විට හරි දිග භාවනාවක් කරා නේද? විටමින් දිග භාවනාවක් කරගෙන නැවත අපි උත්සාහ කරන්න වෙනවා ඔකට. දැන් ඔක එක ටිකක් හුරු කරන්න ඕනේ. ඒක ටිකක් අමාරු එකපාර එන්න. නැවත විනාඩි දැන් ඔබ තුමියට 6 7 වගේ හරියනවා නේද? 6 7 වගේවා. අපි බලමුකෝ 6 වගේක. ඒ කියන්නේ 10ට කලින් එළියට ආව නේද? එළියට ආව නේද? හරි 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 හරි. අපි විනාඩි 6 7 5 7 6 5 වගේ කරනවා. 7 6 5 වගේ අදිෂ්ඨාන කරලා කරන්න. හරිනේ? 7 6 5 වගේ අදිෂ්ඨාන කරලා ඒක හරියට 7න් 6න් 5න් වෙනවනම් ඊට පස්සේ විනාඩි 8 10 කරලා දික් කරන්න අපෝ. හරිනේ? ඉස්සලම 6න් 7න් හෝ 6න් හෝ 5න් හෝ පටන් ගන්න. 5 පටන් ගත්තත් කමක් නැහැ. 5 6 7 8. එතකොට තමන් ඒ දැන් පහක් ඉන්නකොට තමන් ඊට පස්සේ ධානය නැගිටට පස්සේ කල්පනා කරන්න තමන් මෙච්චර කාලයක් හිටියන් දල වශයෙන් අදහසක් එනවනේ හිතරනේ. තමන් හිටියා කියලා ධානය. හරිනේ? ධානය දල වශයෙන් හිටියානේ. එතකොට තව විනාඩියක් වැඩි කරොත් කොයි වගේ කාලයක්ද කියලා හිතෙන් උපකල්පනය කරන්න. ඉතින් තව පොඩ්ඩක් වෙලා ඉන්න පුළුවන්. තව පොඩ්ඩක් වෙලා යන්න පුළුවන්. ඒක මේ ධානය ඉන්නකොට කරන එක නෙවෙයිනේ. අර ධානය නැගී සිටලා කරන්න ඕනේ. හරිනේ? එතකොට තව ටිකක් වැඩි කරා. ඒතර තමන්ගේ හිතේ හදාගන්න විනාඩි 10ක් කියන්නේ කොයි වගේ කාලයක්ද කියලා තමන් හිතට හුරු වෙන්න ඕනේ. පැහැදිලිද මම කියන්නේ? ඒ කියන්නේ විනාඩි 10ක් කියන්නේ කොප්මණ කාලයක්ද වගේ දැන් අසුරු සනක් ගහනකොට අපි දන්නවා කොච්චර කාලයක්ද කියලා. හරිනේ? එතකොට සමහර ලාට අපේ හිතේ හුරු නෑ විනාඩි 10ක් කියන්නේ අපි අදිෂ්ඨාන කරනකොට විනාඩි 10ක් කියන්නේ කොච්චර ප්‍රමාණයද? අපි දැන් ඔරලෝසුවෙන් බලන එක හරි මෙතන ඉඳන් මෙතනට කට් වෙනවා කියලා. නමුත් සමහර ලාට අපේ හිත තාම හුරු නෑ විනාඩි 10ක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා අර බයොලොජිකල් එකෙන් ක්ලොක් එක අපිට හුරු නැති ගතියක් තියෙනවා. හරිනේ? ඒ නිසා දැනට 5 6 7 වගේ කාලයක ඉඳලා එතනින් නැගී ඊට පස්සේ ඔබතුමීට තේරෙයි මේ කාලෙන් නැගී සිටිනවා කොහොමද? මේ කාලෙන් ගන්නට නැගී සිටී. ඊට පස්සේ 8 වගේට යන 9ට යන. ඒතර ටිකක් අර ඒ ධානයේ නැගී සිටියට පස්සේ අදි හිතන්න විනාඩි 8ක් කියන්නේ මෙච්චර කාලයක් පොඩ්ඩක් වැඩි මේකට වඩා. හරිනේ? ඒ කාලයේ හිතෙන් අදිෂ්ඨාන කරගෙන මෙච්චර කාලයක් ඉන්නේ මේ කියලා ධානය දිලා තමයි. ඒතර විනාඩි 8කට දක්වා යයි. ඊළඟට ඒ 8 ටිකක් ටික වතාවක් පුරුදු කරනවා. 8ේ ගොඩවල් ටිකක් කියන්න. 8ේවා. ඊට පස්සේ තව විනාඩියක් වැඩි කරන්න. ආයෙත් 9 වැඩි කරන්න. 10. එතකොට මේ 10 දක්වා මේක 5යි 10 අතර හොඳට ඒ ටික මාස්ටර් කරන්න. ඊට පස්සේ තව අඩු කරන්නට ඕනේ. අපි අඩු කරන එක තමයි පැත්ත තමයි යන්නට ඕනේ. නමුත් අර 10 එක හරියට වෙන්නේ නැති නිසා පොඩ්ඩක් එතන අපි හරි ගස්සගෙනම යන්. ඒක නැතුව අඩු කරන්න නැතුව තමන්ගේ වසංගේ අපි ගන්නට ඕනේ. මොකද යදි යාවතිච්චිකම් කියලා තියෙනවා කැමැති තාක්කල් පවත්නවා කියන එක. ඒ නිසා විනාඩි 10ෙත් හැකියාව ඔබතුමීට තියෙන්න ඕනේ ඉස්සලා. එහෙම නැත්නම් පල්ලෙහාට අඩු කරන එක ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා ඉස්සලම විනාඩි 5කට අදිෂ්ඨාන කරගෙන 5ට සමවැදිනා. හරිනේ? ඊට පස්සේ 6 7 8 ආදී ලෙසට මේක වැඩි කරගන්න. හරි. ඊට පස්සේ විтин විතත් දීර්ඝ භාවනාවලත් ඉන්න. හරිනේ? දීර්ඝ භාවනාවලත් ඉන්න. එක එක මණ්ඩලවල ප්‍රමාණවල කසිනවලට සමවදින්න. හරිනේ? එකම ප්‍රමාණේ නැතුව වෙනස් වෙනස් ප්‍රමාණවල ලොකු කර කර මම අපි කතා කරේනේ. ආසියා ප්‍රමාණය, රටේ ප්‍රමාණය, ගමේ ප්‍රමාණය. එක එක ප්‍රමාණවල කසිනවලත් ධානයට සමවදින්න. පැයක් හමාරක් ඒ වගේ කීපයක් ඉන්න. අර විනාඩි 10 එකත් හුරු කරන්න. 5යි 10 අතර. පැහැදිලි නේ මම කියපු කතාව? හරි. අපි ඒක මම පුරු කරලම ඊට පස්සේ සමාපජ්ජන වසීතාවය වඩන්න පටන් ගමු. පච්චවෙක්කනේ. ඒක
තමයි. හරි.
ආස්වාස ප්‍රාස්වාස කියන එකක් නැහැ ප්‍රථම ධානයේ. ඒක තියෙන නිමිත්ත. ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස අරමුණෙන්ම යම් කිරි නිමිත්තක් මතුවෙනවා එදාට. හරිනේ? නිමිත්ත කියන්නේ මේ උඩර පල්ලෙහාට යන එක නෙමෙයි නොසෙල් වෙන අරමුණ.
ඔව් අරමුණ.
නෑ නෑ ඒක හුලං හුලං රැල්ලක් වගේ උඩර පල්ලෙහාට යන එක නෙමෙයි. ප්‍රථම ධානයේට සමවදිනකොට හුලං රැල්ලට නෙමෙයි අවධානය දෙන්නේ.
ප්‍රථම ඒක
ඒ වෙලාවේ හුස්ම නැල්ල වැටෙනවද? කොහින්ද නිමිත්ත මේ කොහින්ද නිමිත්ත මතුනේ? කොතනින්ද ආවේ? කොතනින්ද ආවේ? කොතනින්ද ආවේ? ඒ නහය ගාවින්න යාවේ නේද? හරි 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 හරි. ඒක නිමිත්ත ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. ඔබතුමිය කරන්න ඕනේ ඒක ආවට කමක් නැහැ. තාම දිගටම හුස්මරල්ලම් වැඩ කරනවනේ වෙනකොට. ඒ නිමිත්ත තිබුණත් වැඩ කරනවන්නේ. හරිනේ. එතකොට හුස්මරල්ලම් බලන් ඉන්නකොට හුස්මරල්ලටම අවධානය දීගෙන ඉන්න. නිමිත්තට ඒක බලන් ඉඳලා නිමිත්තට මොකද වෙන්නේ කියලා කියන්නකෝ ඊළඟ දවසේ. හරිනේ. හුස්මරල්ලම් බලන් ඉඳලා නිමිත්තට මොකද වෙන්නේ? නිමිත්ත නැති වුණා. ඒක ගැන අවධානය දෙන්න යන්න එපා. හුස්මරට අවධානය දෙන්න. ඒ නිමිත්ත ප්‍රකට වෙලා තියෙයි. කමක් නැහැ. ඒක තිබිච්ච දෙන් එහෙම. හරිනේ. ඔබතුමියට තියෙන්නේ මේ හුස්මරට අවධානය දෙන්න ඊළඟ සතිය අපි ඒක ඔය කියන මට පේන හැටියෙ නිමිත්ත තමයි ඉපදිලා තියෙන්නේ. හුස්ම ගන්න අවධානය දීගෙන ඉන්න. ඊට පස්සේ ඒකේ තත්ත්වය අනුව අපි භාවනා පොඩ වෙනස් කරගන්න ඕනේ. ඔය ධ්‍යාන මට්ටමකට ගිහිලා නැහැ තාම. ධ්‍යාන මට්ටමක් ගිහිලා නැහැ. උපචාර මට්ටමට කිට්ටු වෙච්ච බවක්
තියෙනවා.
හරි. හරි. අර මේ හුස්මරල්ලම් බලන් ඉන්න අර නිමිත්ත එනවා නම් ඒක එහෙම ආපු දෙන්. හරිනේ. ඒක ආපු දෙන්. ඊට පස්සේ අපි ඊළඟ සුමානේ ඒ නිමිත්ත ස්ථාවරව තියෙන ටොන්ටි ගොඩක් වෙලා. ඒ කියන්නේ තමන් හුස්මරල්ල දිහා බලන් ඉන්නකොට නිමිත්ත කරුණු තුනක් ප්‍රකට වෙන්න ඕනේ. භාවනාහිත හුස්මරල්ල නිමිත්ත තුනක්. මේක තුනක්. හරිනේ. හැබැයි මේ නිමිත්ත හටගන්නේ අපේ හුස්මරල්ල තුලින්මයි. හුස්මරල්ල තුලින්. ඒ නිසා නිමිත්ත වැඩවුවොත් එමේ ඒක වායෝ ධාතුවේ ප්‍රකට වෙන වායෝ ධාතුව, ඒ කියන්නේ හුස්මරල්ල ප්‍රකට වෙලා තියෙන ආකාරයක එක්තරා විදිහ. ඉතින් ඒ නිසා අපි කියන විසඳුමාරය ඒක වැඩවුවොත් එමේ වායෝ ධාතුව තමයි වැඩවුවේ. ඉතින් ඒ නිසා ඒක හිතට වැටහෙන ආකාරයක් මේ හුස්මරල්ල තමන් ඒක තුනක් ලෙස වැටහෙන්නට ඕනේ. ඒ හරියට ඒක හටගන්නකොට ඊට පස්සේ අපි නිමිත්තට හිතේ මොකද ඒක දැන් කරන්න යන්න එපා. ඔබතුමීට තියෙන හුස්මරල්ල බලාගෙන ඒ අර ගිනි බෝලයක් වගේ තියෙනවා කියලා නිමිත්තට sorry මොකද්ද වෙන්නේ කියන එක නිකන් අර හුස්මරල්ල බලන් ඉන්නකොට ඒක අමුතුවෙන් අවධානය දෙන්න වෙන්නේ නැහැ. ඒක තියෙයි එහෙම. හරිනේ. ඒතකොට ඒක මොකද්ද වෙන්නේ කියලා අපි ඊළඟ දවසේ කතා කරලා ඊළඟ තීරණයට යමු.
පෙරසන්.
මොකක්ද ධ්‍යාන ප්‍රතිවේක්ෂාද? මොකද්ද මොන ප්‍රතිවේක්ෂා? මෙහෙමයි, ප්‍රත්‍යවේක්ෂාවෙන් කරන්නේ ධානාංග මෙනෙහි කරන එක. නිතර ධානාංග වෙතට යොමු කිරීම විතරකේ, ධානාංග මෙනෙහි කිරීම ਵਿਚාරේ, ධානාංග තේරුම් කිරීම ප්‍රඥාව, ධානාංගවර අවධානයේ පිහිටා සිටීම සතිය, ධානාන්ද හඳුනා ගැනීම සංඥාව. ඉතින් හැම එකක්ම වැදගත් වෙනවා. ඉතින් ධානාංග වලට හිත යොමු කිරීමේදී විතක් ਵਿਚාර දෙන්නගේ ලොකු දායකත්වයක් තියෙනවා. නමුත් විතක් ਵਿਚාර දෙන්න නෙමෙයි, ධානාංග තේරුම් ගන්න. ධානාංග තේරුම් ගන්න ඥානය, සංඥා වගේ ධර්මවල. නෑ, ධ්‍යාන ඇතුලින් ප්‍රත්‍යවේක්ෂා කරොත් ධ්‍යානාරම්භණයෙන් පිටයි. විතක්ක විචාර දෙන්න තිබුණා කියලා ප්‍රත්‍යවේක්ෂා, ඒක කෘත්‍ය දෙකක්නේ. ඒකේ තියෙන්නේ පටිභාග නිමිත්ත බලන එක. ධානයේ තියෙන්නේ පටිභාග නිමිත්ත දිහා බලන් ඉන්න එකනේ. ප්‍රත්‍යවේක්ෂාවදී කරන්නේ ධානයේ ධානයේ නැගිටලා ධානයේ දෙස බලන එක. ඒක ධානයේ ඉන්නකොට කරන්න බෑ. සිතෙන් සිතක් බලන්න බෑ.
නෑ.
ඔව්. ඒතකොට ධානයේ නැගීසිල්ලා තමයි ධානයේ දෙස බලන්නට ඕන. ඒ නිසා විතක්ක ਵਿਚාර තිබූ පමණින් ඒකෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ බහිර කරොත් කවුරු හරි ඒ ධානයෙන් එලිට අවිල්ල කරලා
තියෙනවා.
ඔව්. ඒ කියන්නේ වෙලා
තියෙන්නේ. අගොර අක්ෂාන. මේක වහන්සේ දන්නේ කොහොමද කරන්න ඕනද? ඒක මේ ඉලෙක්ට්‍රොන් කියන
බඩේ ඔබාරන්නේ. නෑ ඒක එපාරක් බොමාල්දි නේ තස්ත තස්ත. එක පාරක් තිබුණා ඇති. ඔව්. එක පාරක් ඔබල තිබුණා ඇති. ඒක හෑන්ඩ් රෙස් වෙලා තියෙනවා. ඒතර පිළිවෙලින් අර ඒ ස්ක්‍රීන් එකේ වැටෙනවා. පිළිවෙලින් ඉන්න අය කවුද කියලා. ඒතර ඒකට අවස්ථාව දෙනවා. ඒතර ඒකට එයින් කරාම තමන් එනවා පොලිම ඉස්සරහ. ඔව්. හරි.
ගොඩාක්
හොඳයි. එහෙමනම් අද දවසේදී දායකත්වයේ දරලා තිනවා පූජ්‍ය පනාගොඩ වජිරජෝති ස්වාමින් වහන්සේගේ 1972 1973 වර්ෂවල පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඇතුල් වූ ඔස්ට්‍රේලියා පදිංචි සිටින ගිහි කල මිත්‍ර පිරිසක් විසින් තමයි අද දවසේ දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් පුණ්‍යානුමෝදනා සමඟ දක්වනවා පූජ්‍ය පනාගොඩ වජිරදෝති ස්වාමීන් වහන්සේ මුලින්ම මැලේසියාවේදී తాවකාලිකව මහාන කළ රිපල් බ්‍රුක් මෙඩිටේෂන් සෙන්ටර් ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැයගොඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේට විශිෂ්ට සේවයක් ඒ ආරන්නේ ඔස්ට්‍රේලියා ජීසේ ත්‍රිපල් බ්ලූ කාරන්නේ සිද්ධ කරනවා. ඊටාම නිහතමානීව කටයුතු කරමින් ඉතිං ස්වාමින්වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමුරුද්ද කරගෙන තව තවත් ලෝකාර්ථ ධර්මාර්ථ චර්යාව සිද්ධ කරන්නට හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ලංකාවේ ස්ථිරව පැවිදි කළ ස්වාමින්වහන්සේ වූ පනාගොඩ වජිරදෝස ස්වාමින්වහන්සේ පැවිදි කළ උපාධ්‍යාන වහන්සේ වන අතිපූජනීය අප ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහෝපාද්‍ය පහළ විටියල ජනානන්ද ස්වාමින්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත ලැබේවා. මේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සම්පූර්ණ වේවා. සියලු ශාසන බාරධාරිත්වය දරන්නට හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අප සියලු දෙනාගේ තේ දායකත්ව දන සියලු දෙනාගේ දෙමව්පියන් ගුරුවරු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉවත් දේශකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන් පූජ්‍ය පනාගොඩ වජිරදෝත් ස්වාමීන් වහන්සේට තවතවත් උතුම් ලෙස ධර්ම මාර්ගයේ ගමන් කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමට මේ තමන්ගේ ගිහි කල දායකයන් ජාලුවන් විසින් මිත්‍රයන් විසින් සිද්ධ කළා වූ ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් එකලස හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්ව දරු හැම දිනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන ඉක්මනින්ම නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම මේ කියලා කටයුතු ඉතාම හොඳින් සිද්ධ කරන් ලැබෙන්නේ ඉතාම ඕනෑකමකින් මේ කටයුතු සිද්ධ කරන අපේ ඔස්ට්‍රේලියා වාසය කරන දිලු දිසානායක මෙතනියගේ උත්සාහය උනන්දුව කැපවීම නිසා ඉතින් එතුමියටත් මේ බොහෝ දෙනාට විශේෂ ධර්ම පාඩමක් භාවනා පාඩමක් සලසා දීමේ කුසලානිසංසයෙන් තමන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ කරගෙන ලෞකික ලෝකෝත්තර ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවන් මුදුන් පමුණවා ගන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. සසර වසනාතුරාවට ධර්ම මාර්ගියම ගමන් කරන්නට මේ පින හේතු වේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කළ අපේ නිකේෂ් මහත්මයා ප්‍රසාද් මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් තව තවත් ධර්මඥාන ලැබෙන්නට සසර ගමනට හේතු වේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටත් ඒ සියලු සාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්න වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේදී ධර්ම ශ්‍රවණය කර දායකත්වයෙන් දරූ සංවිධානය කළ අනුමෝදන් හැම දිනාටම මෙලෝ දිනුව පිණිසත් පරලෝ සුගතිය පිණිසත් කෙලවර නිවන පිණිසත් විශේෂයෙන්ම සසරදී සම්මාදිට්ඨියේ පිහිටලා තව තවත් උතුම් ලෙස ධර්ම මාර්ගයේ ගමන් කරන්නට කිසි විටකත් මිත්‍යා දෘෂ්ටියට නොවැටි ධර්ම මාර්ගයේ ගමන් කොට ප්‍රාර්ථනීය බෝධියකින්ම නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ කුසලයේ එකලස හේතු වේවා වාසනා වේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාති වර්ගයාද පින් අනුමෝදන් වෙත්වා දුකටපත් වූ දුකෙන් අත් මිදී සැපෙන් අභිවර්ධනය වෙත්වා නිවනින් සැනසෙත්වා ආත්ම ආරක්ෂක ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද මේ සියලු පින් අනුමෝදන් වීමෙන් දිව්‍යෝද දිව්‍යමය ආයු වර්ණ සබවල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධි ඥානවලින් නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තහ ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ